හොඳයි, කවුරුත් සාදුකාරයක් දීලා නමස්කාරය කියවන්න පන්සිල් සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි, පානාතිපාතා වේරමණී සිකාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සිකාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සිකාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මේ මිනිහෙක් වෙලා උපත ලැබූ අවස්ථාවේ බුදුහාමුදුරුව දේශනා කළා මනුස්සත්ව පටිලාභෝ පරම දුර්ලභෝ. මේ පරම දුර්ලභ මනුස්සත්ව පටිලාභයක් ලැබූ අවස්ථාවේදී තමා කෙනෙකුට මේ සසර බිය, සසර දුක පිළිබඳව නිවැරදි යථාභූත ඥාන දර්ශනයක් අදහසක් ලබා ගන්න පුළුවන්. නමුත් මේ මිනිස් වෙලා ඉපදුණු බහුතරයකට මේ සසර දුක නිවැරදිව තේරුම් ගන්න බෑ. වැහෙනවා, වැහෙන්නේ ඒ මිනිස්සුම හදාගත්ත මෝහය සහ මානය නිසා. ඒ නිසා සසර දුක, සසර බිය, මේ භයංකර මේ සංසාර ගමනේ ඒ තියෙන දුක, බිය, බර, බැම්ම තේරුම් ගන්න බැරි වෙන්නේ අර මෝහය නිසා. මේක වැහිලා නොපෙනෙන තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා අපි යම් ආකාරයකට බණ ඇහුවොත් විතරයි බණ අහලා සද්දස්ස කුලබුද්දස්ස තත්වයට පත් වුණොත් විතරයි මේ සසර දුක කෙනෙකුට නිවැරදිව යථා පරිදි ඇත්ත ඇති ඇතියට තේරුම් ගන්න පුළුවන්. අනික් මිනිස්සුන්ට ඒ සංසාර බිය වැහෙන දේවල් සිද්ධ වෙනවා. අර ප්‍රියදේට ඇලීම නිසා සියලු පෘථග්ජන මිනිස්සු ඇහැ පිනවන්නට, කන පිනවන්නට, නාසය දිවකය පිනවන්නට, මන රමණය කරන්නට කටයුතු කරනවා. ඒ ඇහැ කන නාසය දිවකය මන හය පිනවන්නට රමණය කරන්නට කටයුතු කරනකොට ඒකෙන් ආස්වාදයක් මිනිස්සු විඳිනවා. මේ ආස්වාදය දිගින් දිගටම දිගින් දිගටම එක ආයතම පවත්වාගෙන යන පෘථග්ජන පුද්ගලයෝ කැමති වෙනවා. හැබැයි ඔය ආස්වාදය විඳිනකොට ඒ මිනිසුන්ට උරුමවන ආදීනව එහෙම නැත්නම් ප්‍රතිඵලය ඒ මිනිසුන්ට පේන්නේ නැහැ. ඒ පේන්නේ නැත්තේ දකින්න බැරි අර මෝහය නිසා. ඒ නිසා සියලු පෘථග්ජන පුද්ගලයෝ කරන්නේ මේ පැවැත්ම තුළ අර අසුතාත් පෘථග්ජන පුද්ගලයෝ ප්‍රිය දෙයට ඇලීම ජීවත් වීම කියලා සාරයි කියලා වටිනවා කියලා ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි කියලා අර කනට ප්‍රියමනාප ශබ්ද රූප ඇහැට ප්‍රියමනාප රූප මේ භෞතික වස්තුන් ද්‍රව්‍ය වස්තු පුද්ගලයන් ඒ වගේම නාසයට දිවට කයට අර විඳවන ප්‍රියමනාප රූප ඒ වගේම මනට රමණය කරන ප්‍රියමනාප රූප වලට ඇලෙනවා. ඒ ඇලීම සිද්ධ වෙන්නේ ධර්මතාවයක් එතනත් ක්‍රියාත්මක වන නිසා. ඒ නිසා අර මේ විඥාණයට ආහාර ලබා ගන්න මේ රූප සමුදයෝ විඥාන ආහාර සමුදයෝ වෙනවා. ඒ නිසා ඒ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන පරිදි ආකාරයට තමයි අර විඥාන ආහාර සංචේතන ආහාර සම්පස් ආහාර කබලින්කාර ආහාර අයිති කරගන්නේ එකතු කරගන්නේ අල්ලගන්නේ උපාදානය කරගන්නේ. ඉතින් ඒක නිසා ඒ විඥාණයට ආහාර ලබා ගන්නට සකස් කරපු මේ උගුලට මේක උගුලක් ඇමක් මේ උගුලට මිනිස්සු අහු වෙනවා. මේ උගුලෙන් බේරෙන්න බැරුව අර ඇහැ කන නාසය දිවකය කියන මන කියන මේ පහ හය මේ ආස්වාදනයෙන් කුල්මත් කරන්නට යම් ආකාරයකට සියලු පෘථග්ජන උද්ගලයෝ කටයුතු කරනවා. මෙහෙම අර ලෝකය අබ්බ කරන්න ලෝ අබ්බ කියන්නේ ලෝ ලෝභය කියන්නේ ලෝ අබ්බ ලෝ කියන්නේ අඳුර අබ්බ කියන්නේ උරාබුනෝ. ඒ නිසා ඇහෙන් රූප උරාබීලා රූප ලෝකය අඳුරු කරනවා. කනෙන් ශබ්ද රූප උරාබුලා ලෝකය අඳුරු කරනවා. නාසයෙන් දිවෙන් කයෙන් බිඳවලා උරාබීලා ලෝකය අබ්බ කරනවා. මනසෙන් ධම්ම උරාබීලා ලෝකය අබ්බ කරනවා. ඒ නිසා මේ ලෝ අබ්බ කිව්වේ ලෝකය අබ්බ කිරීමයි. අබ්බ කියන්නේ උරාබුනෝ. වෙන මොකක්වත් නෙමෙයි. ඒ උරාබුන නිසා පානීන් වෙනවා, පානය කරනවා, පානය කරන්නන් වෙනවා. දැන් අපි මේ පානීන් උනේ ප්‍රාණය කරන නිසායි. ඇහෙන් රූප පානය කරනවා, කනෙන් ශබ්ද රූප පානය කරනවා, නාසයෙන් ගන්ධ සුවඳ රූප පානය කරනවා, දිවෙන් රස රූප පානය කරනවා, කයෙන් පොට්ටබ පහස රූප, මනසෙන් ධම්ම රූප හයෙන්ම පෘථග්ජන පුද්ගලයෝ දන්නේ නැතුව සීමාවක් නැතුව කෙලවරක් නැතුව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම උපාදානය කරගෙන පානය කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා වෙන්නේ ඒ පෘථග්ජන පුද්ගලයන්ට මේක කෙලවරක් දකින්න බෑ. තව තවත් ඒ පෘථග්ජන පුද්ගලයෝ ණය ගන්න දෙනුවකට බැඳිනවා. මේ සංසාර ගමන සකස් වෙන්න හේතු වෙන්නේ ඒ පෘථග්ජන පුද්ගලයෝ දන්නේ නැහැ මේක මේ ණය ගන්න දෙනුවක් කියලා. තමන් අර පංචස්කන්ධේ ලෝකේ උපාදානය කරගත්තට පස්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තමන්ට අයිති කරගෙන උපාදානය කරගෙන තමන්ගේ කැමැත්ත අනුව පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාව විනාභාව. මේක විපරිණාමයට පත් වෙලා විනාශභාවයට පත් වෙන දෙයක්. නමුත් ඒක පෘථග් යන පුද්ගලයන්ට පේන්නේ නැහැ. පේන්නේ නැති නැත්තේ අර යථාභූත ඥානයක් නැති නිසා. ඇත්ත ඇති හැටියට දකින්න බැරි නිසා නොදකින නිසා. ඉතින් ඒක නිසා පින්වතුනි අපි කල්පනා කරන්න ඕන මේ බුදුහාමුදුරුව දේශනා කර වදාළ මේ ධර්මය මේ දහම උපකාර වෙන්නේ මිනිහෙකුට මනස මෙහෙයවලා කල්පනා කරලා මේ අනුපස්සනා අනුස්සති වඩන්න විපස්සනා අනුපස්සනා ධූරය පූර්ණ කරගන්න. දැන් අද වෙනකොට අද වෙනකොට නෙමේ බුදුහාමුදුරුවන්ගේ කාලෙත් බොහෝ මිනිස්සු මේ ගීතිකා ගායනා කළා යාතිකා යැද්දා. ගායනා කරලා යාතිකා යැදලා කිසි කෙනෙකුට නිවනක් සාක්ෂාත් කරගන්න බෑ. නිවන අහලකටවත් එන්න බෑ යාතිකා යැදලා ගීතිකා ගායලා. ඒ කාලේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වුණු කාලෙත් තම නොයෙකුත් ආගම්වල අර බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කළා ආගම් 60 ගණනක් තිබුණා කියලා. මේ බොහෝ ආගම්වල කලේ ඒ කාලේ තිබ්බා භගවත් ගීතාව කියලා ඔය වේදාගමේ උපනිෂද් ධර්මයේ උපනිෂද් ආගමේ පොතක්. ඒක සංස්කෘත භාෂාවෙන් ලියලා තිබුණු පොතක්. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙරත් ඔය ඡන්දස් වෛදික භාෂාවෙන් ලියලා තිබුණු පොතේ මේ යාතිකා ගීතිකා තිබුණා. ඒ බොහොම සුන්දරයි, සුංගාරාත්මකයි, සංකීර්ණයි, කර්ණ රසායනයි, ඇහැ කන නාසය දිවකය මන හයම පිනවන ආකාරයේ ගීතිකා යාතිකා. ඒවා තමයි භජන් ගී කිව්වේ භගවත් ගීතාවේ තිබුණු දේවල්. අර සායි බබා තුමා මේව අරගෙන තමයි අර භජන් ගී යාතිකා ගීතිකා කළේ. අද වෙන විට මුළු ඔය බොහෝ තැන්වල ලංකාවෙත් ඔය භජන් ගී කිව්වේ නැතුවට ඒ වගේ දෙයක් කරනවා. යාතිකා ගීතිකා ගයනවා. මේ යාතිකා ගීතිකා ගයලා කිසි කෙනෙකුට මේ පැවැත්ම තුළ තියෙන භයානකකම තේරුම් ගන්න බෑ. ඒක තාවකාලික යටපත් වෙනවා. ඒක නිසා වෙන්නේ තාවකාලික කර්ණ රසායන සුවයක් ලැබෙනවා ඒවෙන්. ඒ නිසා අද වෙනකොට බෞද්ධයොත් කරන්නේ අද නෙමෙයි මේක පටන් ගත්තේ. මේක උඟ ඉස්සර අනුරාධපුරයේ අවසාන කාලේ වෙනකොට ඔය භගවත් ගීතාවේ ඔය උපනිෂද් ධර්මයේ තිබුණු දේවල් මහා සාංගනික නිකාය හරහා මේ හෙළබිමටත් පැමිණියා. ඔය බලවේගයක්. ඒ නිසා මිනිස්සු බුද්ධ ශ්‍රාවකයොත් කළේ අර බුදුහාමුදුරුවන්ගේ ත්‍රිපිටක ධර්මයේ තිබුණු ටිකක් සංගීත ස්වරූපයෙන් කියන්න ගායනා කරන්න යාතිකා හැටියට ගීතිකා හැටියට ගයන්න අඳින්න පුළුවන් ඒවා කොටසක් තෝරගත්තා. ඔය කරණීය මෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, ඒ වගේම අර තව නොයෙකුත් සූත්‍ර තෝරාගෙන මේ පිරිත් ඇටියට ගායනා කරන්න, ගීතිකා ගයන්න, යදින්න යාතිකා කරන්න පටන් ගත්තා. මේ යාතිකාවල ගීතිකාවල කොහෙවත් නිවනක් නැහැ. නිවන වැහෙනවා. ඒක භාවිතයට ගත යුතුයි. අපි භාවිතයට ගන්න නොදැනීමයි නිවන වැහිලා යන්නේ. බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය තං සුනාත සාදුකං මනසිකරූත බාසිස්සාමීති. බුදුහාමුදුරුව දේශනා කරපු පරියාප්ති ධර්මය විග්‍රහ කරපු හැම තැනකම අවධාරණයෙන් අනිවාර්යෙන් දේශනා කරලා තියෙනවා. තං සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමීතික. වාසිස්සාමීති කිව්වේ භාවිතයට, එදිනදා භාවිතයට ගන්න ඕන. ඒක නිසා තං සුනාත කිව්වේ මේක හොඳින් අහගන්න, මේක ධාරණය කරගන්න, සාදුකං මනසිකරෝත මේ හදවත පිරිසිදු කරගන්න, පැහැදෙන්න, ප්‍රසාදයටපත් කරන්න, කෙලෙස් ධර්ම, කළු ධර්ම, කිලුට ධර්ම අයින් කරන්න පුළුවන් විදිහට මේක තේරුම් අරගෙන සුතදර වෙලා මේක භාවිතයට ගන්න කිව්වා. අද භාවිතයට ගැනීම වෙනුවට කරන්නේ ආතිකා ගීතිකා ගයලා භාවිතය අත්තරලා අර ධර්මය ගායනා කිරීමක් පිරිත් හැටියට, සජ්ජායනා කිරීමක් හැටියට, ග්‍රන්ථ ධූරය පිරීමක් හැටියට ඉතුරු කරගත්තා, ඉතුරු වුණා. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කිව්වේ මේක අනුපස්සනා අනුස්සති වඩලා විපස්සනා අනුපස්සනා පූර්ණ කරගන්න කියලා. ඒ නිසා බෞද්ධයන්ට අද අනුපස්සනා කරන්න බෑ. මේක සතර අනුපස්සනා වැඩිමක් වෙන්න ඕන. ඒ වගේම අනුස්සති 10ක් වැඩිම වෙන්න ඕන. මේ බුද්ධ දේශනාවේ අනුස්සති 10ක් සහ අනුපස්සනා 4ක් බුදුහාමුදුරුව දේශනා කළා. මේ අනුස්සති 10 සීලානුස්සති, ත්‍යාගානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ත්‍යාගානුස්සති, ආනාපානසති කියලා 10ක් අනුස්සති තියෙනවා. ඒ අනුස්සති 10ම වැඩිමෙන් වෙන්නේ ආනාපානසති සමාධිය පූර්ණ වෙලා අනුපස්සනා පූර්ණ වෙන එක. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය වෙන එක. ඉතින් ඒක නිසා අද වෙන විට බෞද්ධයන්ට මේ අනුස්සති වැඩිම, අනුපස්සනා වැඩිම වෙනුවට කරන්නේ ඒ අනුපස්සනා අනුස්සති වඩන්නට බුදුහාමුදුරුවෝ දේශනා කරවදාළ ධර්මයම ගාත හැටියට, පේලි හැටියට, පිරිත් හැටියට සත්‍යයනා කරන්න පුරුදු කරලා තියෙනවා. හැබැයි ඒ ගායනා කරන්නේ ගීතිකා ගයන්නේ අර බජන් ගී නෙමෙයි. අර බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර ධර්මවලම තියෙන පාට කොටස්, ඒ පාටවල පාට ගෑනේ මේ ඒ ගාථාවන් ඒවම කොටස් හැටියට, පද හැටියට තෝරාගෙන ඒවා ලස්සනට ගායනා කරන්න, ගීතිකා හැටියට, යාත්‍රිකා හැටියට යදින්න ගයන්න උගන්වලා තියෙනවා, පුරුදු කරලා තියෙනවා. ඒ නිසා උනේ ග්‍රන්ථ ධූරය පිරුණා, විපස්සනා ධූරය යටපත් වුණා, නිවන වැහුණා, ආගමක් මතු වුණා. ඉතින් ඒ නිසා පින්වතුනි, හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ නිවන් මඟ සාක්ෂාත් කරනවා කියන්නේ ඔය ගායනා කළා, යාතිකා ඇදලා, වැඳලා, පුදලා, ඇදලා, පතලා යමක් ඉල්ලීම නෙමේ. මේ තමන් ගාවම තියෙන ප්‍රභාස්වර සිත මතු කර ගැනීමයි නිවන. ඔය ප්‍රභාස්වර සිත තියෙන්නේ බාහිර පුද්ගලයෙක් ගාව නෙමේ, තමන් ගාවම. ඒ නිසා තමන්ගෙම ප්‍රභාස්වර සිත, ප්‍රභාස්වර කියන්නේ නිවනට උපකාර වන ආකාරයේ අර චරබව අස්කල, ප්‍රභා අස්වර, චරබව අස්කර පිරිසිදු සිත තමා ප්‍රභාස්වර සිත. ප්‍රභාස්වර සිතක් තියෙන කෙනෙකු කාමාවචර, රූපාවචර, අරූපාවචර ධර්ම තුල චරණය කරන්නේ නැහැ. චරණං කරනවා. චර කිරීම නවත්වනවා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ ගච්ඡාමි චරණං බුද්ධං ගච්ඡාමි චරණං ධම්මං ගච්ඡාමි චරණං සංඝං කියලා. පළමුවත් දෙවෙනුවත් තුන්වෙනුවත් මේ චර බව නම් කරන්න නැති කරන්න තමා අපි කටයුතු කරන්න. නමුත් අද ඒ මේ වන විට ඒ පාටත් අර ගායනාවකට ගීතිකාවකට ඒවගේම යාතිකාවකට යැදීමකට පරිවර්තනය කරගෙන ක්‍රියාත්මක කර. ඒක නිසා පින්වතුනේ කොහේවත් ගාත කිව්වට යාතිකා යැද්දට වජන් කී වගේ පිරිත් කිව්වට විතරක් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. මේ නිවන් දකින්න නම් යම් කිසි කෙනෙක් කළ යුත්තේ ඒ බුද්ධ දේශනාවේ බුද්ධ භාෂිතයේ තියෙන මේ පදවැල් වල යම් අර්ථයක් තියෙනවා. මේ අර්ථය දෙපැත්තක් හැම බුද්ධ දේශනාවකම දෙපැත්ත විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා අපිට භාවිතයට ගත හැකි ගත යුතු දේකුත් තියෙනවා. බැහැර කළ යුතු පහණය කළ යුතු ඉවත් කළ යුතු කොටසකුත් තියෙනවා. මේ දෙක භාවිතබ්බංච භාවිතං පහතබ්බංච පහීන. මේ දෙක භාවිතයට කළ යුතු ගත යුතු දේ බැහැර කළ යුතු දේ කියන දෙක අදවන විට බෞද්ධයාට තේරුම් ගන්න බැරුව තත්ත්වයට ඒවා වෙනස් කළා. ඉතින් ඒක නිසා මේ බව උදුරා දමන්නට උපකාර වන දේ තමයි ඔය භාවිතයට ගන්න කිව්වේ. ඔය පහට බිය යුත්තේ ඒත් බව උදුරා දමන්නට උපකාරක ධර්ම. එතකොට අර භාවිතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං කියන මේ දෙක කරගෙන යනකොට සච්චිකාතබ්බංච සච්චින් කරෝති කියන අර ඥාන අලුතෙන් මතුවෙලා නිවන් මඟ විවෘත වෙනවා. දැන් මේ නිවන් මඟ විවෘත කරගන්න පුළුවන් වෙන්නේ තමන්ට. අනුන්ගේ නිවන් මඟ විවෘත කරන්න තව කෙනෙකුට පාරමාර්ගයේ පිළිවෙත කියා දුන්නට තමන් කරන කියන හිතන දේවල් වලින් විවෘත වෙන්නේ හෝ වැහෙන්නේ හෝ තමන්ගේ නිවන. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ සියලු මනුෂ්‍යයන්ට තේරුම් අරගෙන භාවිතා කළ යුතු කරණීය ධර්ම භාවිතා කරන්නත් බැහැර කළ යුතු අකරණීය ධර්ම පහතබ්බංච පහීනං කරන්නත්. මේක භාවිතයට මේ විදිහට ගත්තේ නැත්නම් එතන නිවනක් නැහැ. ඉතින් ඒක නිසා මේ නිවන සාක්ෂාත් කරගන්න නම් අර සච්චිකාතබ්බංච සච්චින් කරෝති කියන තත්වයට සචිත්ත පරියෝදපනං කියන තත්වයට පූර්ණ වශයෙන් පරිමුච්ඡති කියන තත්වයට තමන්ගීට මුදවා නිදහස් කරන්න ඕන. මේ හිත මුදවා නිදහස් කරගන්නවා කියන්නේ අර ප්‍රියදේට ඇල්ලීම කියන රාගයෙන් මුදවා නිදහස් කර ගැනීම, අප්‍රිය දේට ගැටීම කියන ද්වේෂයෙන් මුදවා නිදහස් කර ගැනීම, ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මැනීම මානයෙන් කටයුතු කිරීම කිරීමෙන් මුදවා නිදහස් කිරීම. එනිසා තමන්ගේ හිතම තමන්ට වංචක ධර්මයක් ඇටියට ක්‍රියාත්මක වෙනවා. තමන්ට නොදැනීම තමන්ගේ හිතේ ඔය වංචක ධර්ම ක්‍රියාත්මක වෙනවා. මේ රාගය ද්වේෂය මෝහය කියන ගති තුන තමන්ගාව ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා පින්වතුනි හැම කෙනෙක්ම මේ ධර්මය ඉගෙනගෙන දැනගෙන භාවිතයට ගත යුතුයි. සූත්‍රයක් දැනගන්නේ ගාන හදන්න. ගාන ඇදුවාම අපිට නියම උත්තරේ ඇහිලා විභාගයෙන් පාස් වෙනවා වගේ අපි මේ ධර්මය ඇහුවාම අර්ථං සුනාත සාදුකම් මනසිකරෝත වෙච්ච පළියට මේක ගාන හදන්න බෑ. අපි ගාන හදන් නම් භාවිතයට ගන්න ඕන අර භාසිත් සාමීති කියන එක. ඉතින් ඒක නිසා පින්වතුනි ඔබ මේ ධර්මය අහන්නේ දැනුමක් වඩා වර්ධනය කරගන්නකෝ මේ ලෝකෙ ජීවත් වෙන්න යමක් කරන්න හදන්න ක්‍රියාත්මක කරන්න ඕනේ මේ ඔබ මේ ධර්ම ඇසිය යුත්තේ ඔබේ අධ්‍යාත්මය ඇතුළාන්තය පිරිසිදු කරගන්න. ඒ ඇතුළාන්තය පිරිසිදු වෙන කරණීය ධර්ම කරන්න ඕනේ. ඇතුළාන්තය කිලුටු වෙන අකරණීය ධර්ම බැහැර කරන්න ඕනේ. ඉතින් මේක දිපැත්ත දෝතාවේ දෝතා අනුස්සතිය. එනිසා මේ දෙපැත්තම කරේ නැත්නම් ආනපාන අසපස්ස දෙපැත්තම කරේ නැත්නම් නිවැරදිව කළේ නැත්නම් භාවිතයට ගත්තේ නැත්නම් යුගනද්දව භාවිතා කරනකොට නිවන සාක්ෂාත් වෙන්න බෑ වෙන්නේ නෑ. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම තේරුම් ගත යුතුයි තම තමන් කොයි විදිහටද තමන්ගේ හිත පිරිසිදු කරගන්නේ. මේක මේ අනුන්ගේ හිතක් පිරිසිදු කරනවා හැම නෙමෙයි. අපිට බෑ තව කෙනෙකුගේ හිත බලෙන් පිරිසිදු කරන්න. මේ මෙතන මේ බණ අහන ඔබ සමග හිත පිරිසිදු වෙනීම හෝ කිලුටු වීම හෝ වෙන්නේ ඔබ කරන කියන හිතන දේවල් අනුවයි. එකයි කිය චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. ඒ අනුව චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කරෝ. ඒක නිසා තමන් හිතන දේ තමන්ගේ චේතනාව තමන්ගේ චිත්ත වීති දිගේ ඔය ගහන රවුම් ගැහිම රෝද ගැසීම හරිද වැරදිද කියලා බලන එක තමන්ගේ වැඩක්. ඒ නිසා ඒක තමන්ට විතරයි තේරෙන්නේ. හැබැයි ඒ තේරුම නිවැරදිව තේරුම් ගන්න උපකාර වන ආකාරයටයි මේ ධර්මය අහගන්න ඕන, දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා යමක් අපි නිවැරදිව නිවනට උපකාර වන ආකාරයට භාවිතයට ගන්න නම් අපි ඒක නිවැරදිව අහලා ඒක දෙපැත්තක් තියෙන බව තේරුම් ගන්න ඕන. මේ දෙපැත්ත දැක්කේ නැත්නම් දෙපැත්ත කිව්වේ එක පැත්තක් පැවැත්ම තුළ අනාත වෙන අතරමං වෙන දෙයක්. අනිත් පැත්ත පැවැත්මෙන් ඉවත් වෙලා නැවැත්ම කරා යන දහමක්. එනිසා පැවැත්ම තියෙන්නේ ලෝකේ රාග ද්වේෂ මෝහ නිසා, නැවැත්ම තියෙන්නේ ලෝකයෙන් එතර විතරාගී විතදේශී විතමෝහි වීම නිසා. එනිසා තමන්ගේ හිත පිරිසිදු කරගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ හිත කිලුටු වෙන ආකාරය දැකලා ඒ කිලුටු වීම අත්තරින කටයුතු කිරීමෙන්. එනිසා හිතක් කිලුටු වෙන්න නැත්නම් අපිට පිරිසිදු කරන්න පුළුවන් කමකුත් නැහැ, පුළුවන් වෙන්නේ නැහැ. හිත පිරිසිදු කර ගැනීම තමයි අරහත් ත්‍ත්වයට මගපල් ලැබීමට දක්ෂණේන සම්පන්න වීමට සියලු දේට උපකාර වෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි අපි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ උතුම් නිර්මල බුද්ධ ධර්මය ඕන වෙන්නේ මේ හිතේ මුල් බැසගත්ත මුල් තුනක් තියෙනවා. ප්‍රිය දේට ඇලීම නිසා රාග මුලක් මුල් බැහැගෙන ඒ ප්‍රිය දේට ඇලෙන එක දිගින් දිගටම පාත්වගෙන යන්න සිද්ධ වෙන්නේ. යායන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍ර අභිනන්දනී කියලා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තුනම අලුතෙන් උපදින්නේ අර රාග මුල ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල මුල් වැහගෙන තියෙන නිසායි. ඒ වගේම මේ ලෝකේ තියෙන ඔය ප්‍රිය මනාපදී අපි කොච්චර දුරට කොහොම මොන ආකාරයට අපේ වසඟයට ගත්තත් පාලනයට ගත්තත් උපාදානය කරගත්තත් ඒ සියලු දේ අර ධර්මතාවයකට නියාම ධර්මයකට අදාළයි. ඒ නිසා මේ භ්‍රමණය වෙන ලෝකේ කැරකෙන ලෝකේ වෙලාව ගත වෙන ලෝකේ කාලය ගෙවී යන ලෝකේ තුල අපි මොනවාක්වත් නිත්‍යසේ සුඛසේ ආත්මසේ දකින්න ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගත්තා නම් අර නිත්‍ය සුඛාත්ම කියන තුන හිතෙන් ඉවත් වෙලා යනවා. නිත්‍ය සුඛාත්ම හිතේ තියෙන තාක් කල් මුල් බැහැගෙන අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන නිවන් මගට උපකාර වන ආකාරයට මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න කෙනෙකුට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වතුනි ඔබ හැම කල්පනා කරගන්න ඕන මේක මේ ලෝකේ හදන වැඩක් හරි සමාජයේ හදන වැඩක් හරි පන්සල ආරාමයේ හදන වැඩක් හරි නෙමේ. මේක අනුන්ගේ හිත හදන වැඩකුත් නෙමේ. තමන්ගේ හිත පිරිසිදු කරගන්න වැඩපිළිවෙලක් ක්‍රියාපිළිවෙලක්. ඒ මිසක් හිත දියුණු කර ගැනීමක් බුද්ධ දේශනාවේ කොතනකවත් නැහැ. හැබැයි අර ප්‍රාණයාම අනාර්ය භාවනාවල් තියෙන හිත දියුණු කරගන්න, හිත හදාගන්න, හිත වඩාගන්න, සංවර්ධනය කරගන්න විතරයි. නමුත් බුද්ධ දේශනාවේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය උපකාර වෙන්නේ හිත දියුණු කරගන්න, හදාගන්න, වඩාගන්න, සංවර්ධනය කරගන්න නෙමේ, හිත පිරිසිදු කරගන්න. කාගේ හිතද පිරිසිදු කරගන්න ඕන? තමන්ගේ හිත. අනුන්ගේ හිත පිරිසිදු කරන්න තව කෙනෙකුට පුළුවන් කමන්න. හැබැයි පාර පිරිසිදු කරගන්න පාර බුදුහාමුදුරුවෝ කිව්වා අර පාහං. කාය සමාචාරම් පාහං, වචී සමාචාරම් පාහං, මනෝ සමාචාරම් පාහං, චිත්තූපපාදම් පාහං, දිට්ඨි පටිලාභම් පාහං, සංඥා පටිලාභම් පාහං, අත්භාව පටිලාභම් පාහං හැටියට බුදුහාමුදුරුවෝ පාහං කියන්නේ දැන් අපි හාල් පාහිනවා. මේක හොඳ සිංහල වචනයක්. හාල් පාහින්නේ මොකටද? පිරිසිදු කරගන්න. අර කුඩු, අර කර්කසක කටුක කුඩු අපිට දියට රස නැහැ. නිරසයි. ඒ නිසා අපි හාල් ගැටේ හාල් ලැටයක් පාහිනවා වගේ මේ හිතත් පිරිසිදු කරගන්න ඕන. ඒකයි කිව්වේ පාහං කියලා. පාහං කිව්වේ දෙයාකාරයෙන්ම දුවිදේ නම් වදාම දෙපැත්තකින්ම මේ කුණු කිලුටු කෙලස් ගති භාවිතයෙන් බැහැර කිරීමෙන් උත්පාහිනවා. ඒ වගේම මෙත්තා කරුණා මුදිතා උපේකා ලෝභා දේසමෝහ වගේ අර කුසලස්ස උපසම්පදාවන යහපත් ගති භාවිතයට ගැනීමෙනුත් ඔය පිරිසිදු බව ඇති වෙනවා. ඒ නිසා ඔය හිත පිරිසිදු වෙන්නේ දෙආකාරය. දුවිදේ නම් වදාම කිව්වේ ඒකයි. ඉතින් ඒක නිසා අර නැවත නැවත කුණු කිලුටු ගැටියක් ඇති වෙන දේ බැහැර කිරීමෙනුත් පිරිසිදු වෙන දේ පිරිසිදු කිරීමෙනුත් දෙපැත්තෙම පාහම් පැහැදීම ප්‍රසාදය නිවනට උපකාර වන පරිදි පිරිසිදු වෙනවා. ඒ නිසා සියලුම දෙනා කල්පනා කරන්න ඕන මේ බුදුහාමුදුරන්ගේ ධර්මය තමන් තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත පුද්ගලයා මේක අනුගමනය කරනකොට භාවිතයට ගන්නකොට අනුපස්සනා අනුස්සති අනිවාර්යයෙන්ම වැඩෙනවා. හැබැයි නොදන්නා කෙනෙක් මොන තරම් ගායනා කරත් පිරිත් හැටියට හෝ මොන තරම් මෙනෙහි කරත් බුදුගුණ මෙනෙහි කරත් ඔය ත්‍රිපිටක ගාථාව ඔය ධර්මයේ වඩන සාක්කාතෝ භගවතෝ ධම්මසන්තිතිකෝ මේ ගාථාවන් කිව්වට ඒ පුද්ගලයා තුළ අනුස්සති අනුපස්සනා වැඩින්නේ. හැබැයි අර ගායනාව යාතිකාව ගීතිකාව ගැයෙනවා යටිනවා. බැඳුනුත් පිඳුනුත් පැතුනුත් පුරනවා. නමුත් නිවනක් එතන නැහැ. නිවන තියෙන්නේ තමන්ගේ හිත පිරිසිදු වුණොත් පමණයි. එතකොට තමන්ගේ හිතේ රාග ගති තියෙනවා නම්, ද්වේෂ ගති තියෙනවා නම්, මෝහ ගති තියෙනවා නම් එතන කිලුට වූ සිතක්. හැබැයි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන ඔය රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය කියන එක එකම ගතියක් සදාකාලිකව හැමදාම දිගින් දිගටම පවතින්නේ නැහැ. නවතින්නේ නැහැ. නිච්ච නැහැ. සුඛ නැහැ. අත්ත නැහැ. ඔය ගති තමන්ට අලුතෙන් තමන්ගාව උපදිනවා දවස ගානෙම උපදිනවා. එකයි යයන් තන්නා පූර්ණෝ භවිකා තත්‍ර තත්‍ර අභිනන්දනී. ඉතින් ඒක නිසා තත්‍ර තත්‍ර කිව්වේ එතන එතනම උපදිනවා ඔය අලුතෙන් ඔය ප්‍රිය දෙයට ඇලීම කියන රාග ගතිය, අප්‍රිය දෙයට ගැටීම කියන ද්වේෂ ගතිය, ප්‍රිය අතර මුලා වීම කියන මෝහ ගතිය. ඉතින් ඒක නිසා පින්වතුනි කවුරුත් කල්පනා කරගන්න ඕන මේ ධර්මය අහලා ශ්‍රවණය කරලා තම තමන්ගේ හිත පිරිසිදු කරගන්නේ කොහොමද කියන එක නිවැරදිවත් ප්‍රායෝගිකවත් තේරුම් ගන්න පුළුවන් වුණොත්, ඒක භාවිතයට ගන්න පුළුවන් වුණොත්, ඒක භාවිතා කළොත් දිගින් දිගටම භාවේතබ්බංච භාවිතම් පහතබ්බංච පහිනම් දෙකම සිද්ධ වෙනවා. ඒ අනුව සච්චිකාතබ්බංච සච්චෙන් කරෝති කියන தত্ত্বය පූර්ණය වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා ඔය හතර තේරුම් ගත්තොත්. මොකද හතර පරිඤ්ඤාතම් පරිඤ්ඤය පරිඤ්ඤාතන්ති, භාවේතබ්බංච භාවිතම් භාවිතාතන්ති, පහතබ්බංච පහිනම් පහියායන්ති, සච්චිකාතබ්බංච සච්චින් කරෝති සච්චිකා තන්ති. මේ හතර තමා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අර පංච වර්ගයේ භික්ඛුන්ට බුදුහාමුදුරුව මුලින්ම දේශනා කර වදාළ චතු ආර්ය සත්‍ය. කාටත් එකයි, කවිමිනියටත් මේක අර භාවේතබ්බංච භාවිතම් පහතබ්බංච පහිනම් කියන එකමයි අස්සපස්ස. මේකමයි සබ්බ පාපස්ස අකරණං තමයි අර පහතබ්බංච පහිනම්. කුසලස්ස උපසම්පදා තමයි අස්ස, ඒක තමයි භාවේතබ්බංච භාවිතම්. මේක තේරුම් ගත්තොත් අපි භාවිතයට ගත යුතු යහපද්දී තේරුම් අරගෙන භාවිතා කළොත්, බැහැර කළ යුතු අයහපද්දී තේරුම් අරගෙන ඒව බැහැර කළොත් අස්සපස්ස ආනපාන සිද්ධ වෙනවා. ඒ අනුව අනුපස්සන අනුස්සති වැඩෙනවා, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙනවා, තමන්ගේ හිත පිරිසිදු වෙනවා, නිවනට මඟ විවෘත වෙනවා, මඟඵල සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා මම වැඩි වෙලාවක් මේ ධර්ම දේශනාව කරන්නේ, වැඩි වෙලාවක් බලාපොරොත්තු වෙනවා ප්‍රශ්නවලට මේ පින්වතුන්ගේ උත්තර දෙන්න. මොකද ප්‍රශ්න ධර්ම සාකච්ඡාව තමයි වැඩිත්ම අවශ්‍ය. ඒ නිසා තව දැන් 10ට විනාඩි 5ක් විතර තියෙන්නේ, පැයකුත් විනාඩි 15ක් විතර 11යි කාල දක්වා කාගේ හෝ පොඩි හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ විමසා සිටින්න දැන් අවස්ථාව තියෙනවා. මොකද මේ මහියංගනේ පිරිසට අපි පිරිස එච්චර වැඩි වුණේ නැතත් මහියංගනේ ටිකක් ඒ කාලේ ඉඳන්ම මේ අමුතුම තැන මහියංගනේ මහා අමුතුම තැන. මේ මහියංගනේ ඉතිහාසයක් තියෙනවා බොහොම. විජය රජුරවන්ට අවුරුදු 1000කට 2000කට නෙමෙයි 7-8000කට පෙර ඉඳන් මහියංගනේ මේ සිව්හෙලේ අමුතුම තැන. දැන් මේ බුදුහාමුදුරුව මහියංගනේට වැඩියයි කියලා කවුරුත් දන්නවනේ, අහලා තියෙනවනේ, සිරිදෙස්ම දේශනා කළා කියලා දන්නවනේ. මේ රටේ තිබුණා හෙළබිමේ මූලික ඒ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ කාලේ මූලික වශයෙන් රාජ්‍යයන් හයක් තිබුණා. එක කොසල් රට තිබුණා, කොසල් රජුරුව රජ කළ කොසල් රට තිබුණා. ඊට පස්සේ සුද්ධෝදන බුද්ධෝදන අමිතෝදන රජවරු රජ කර සාක්‍ය රාජධානිය තිබුණා ඊට පහා මෙහා පැත්තේ. ඊට පස්සේ බිම්බිසාර රජුරුව රජ කර මගධ රාජධානිය තිබුණා ඊට මෙහා පැත්තේ. ඊට පස්සේ සමන රජ රජ කළ කුරු රට රාජධානිය තිබුණා මේ පැත්තේ. ඊට පස්සේ වෙසමුණි රජුරුව වෛශ්‍රවණ රජිරුව රජ කර යක්ෂ ගෝත්‍රික රාජධානිය තිබුණා මේ පැත්තේ. මේ රටවල් පහම කොසල් රට, ශාක්‍ය රට, මගධ රට, කුරු රට සහ යක්ෂ ගෝත්‍රික රාජධානි තව නොයෙකුත් රාජධානි තිබුණා. ඒ අතර හැම තැනකම නාග ගෝත්‍රිකයන්ගේ රාජධානි තිබුණා. මේ රටවල් පහත් නාග ගෝත්‍රික රාජධානිත් කියන හයම යම් යම් අවස්ථාවල්වල ඔය රටවල් පහේම රජවරු එකතු වෙලා යම් යම් සමගි සාකච්ඡා, පොදු ප්‍රශ්න සාකච්ඡා කළ තැනක් තිබුණා. මේ තැන ඒ රටවල් පහේම කෙරවල් වූ තැන, මහා අංගණය. මේක මහි අංගණය, මහා අංගණය, මහි අංගණය, මිහි අංගණය. එතකොට අර කොසල් රාජධානියේ කෙරවලකුත් තිබුණා මේ මහා අංග, මේ මෙතන මේ මහි අංගණයේ කෙරවල්. ශාක්‍ය රාජධානියත් මෙතනිනුත් තව ඉහළට ගියා. ඒ වගේම මගධ රාජධානියත් ආවා, කුරු රටත් ආවා. ඒකනේ කුරු රට හිටියපු සමන රජුරු ඇවිල්ලා මහි අංගණයේ චෛත්‍ය හැදුවේ. යක්ෂ රාජධානියක් තිබුණා. මේ මහා අංගණය මේ රටවල් පහටම පොදු වූ බිම, විශාල අංගණයක්. ඒ විශාල අංගණය මේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන කාලේ යක්ෂ ගෝත්‍රිකයෝ ටිකක් බලවත් වෙලා, යක්ෂ ගෝත්‍රිකයෝ ටිකක් ධර්ම අහන්නේ නැති වෙ ඉඳලා, මේක ආටාන නැටි සූත්‍රයේ තියෙනවා, මහා අංගණේ අර රටවල් පහටම පොදු වූ තැන, අර මහා ලොකු සම්මන්ත්‍රණ, සමගි සංවිධාන, ලොකු දේවල් සාකච්ඡා කරපු තැන යක්ෂ ගෝත්‍රිකයෝ තනියෙන් ලොකු කොටසක් අයිති කරගත්තා. අනික අයට තිබුණු අයිතිය අත්තර දාලා. ඒ ගමන බුදුහාමුදුරුව මේක, බුදුහාමුදුරු බුදුවෙන් ඉස්සරේ නම් මේ තත්ත්වය තිබුණා. බුදුහාමුදුරුව මේක තේරුම් අරගෙන මෙතෙන්ට ඇවිල්ලා, මෙතෙන්ට එනකොට බුදු වෙලා යක්ෂ ගෝත්‍රිකයෝ තමයි මේකේ අයිතිය අරගෙන තිබුණේ, බලයත් අරගෙන තිබුණේ. ඒ ගමන බුදුහාමුදුරුව මේ බලෙන් නෙමේ, බොහොම පැහැදිලිව සිරි දේශම දේශනා කරලා කරුණු පහදා දීලා ඒ සියලු යකුන් දමනය කළා. දමනය කළා කියන එක මේ ධර්මයෙන් දමනය කළේ, නැතුව යුද්ධ කරලා තරවටු කරලා පරිසවචන කියලා නෙමේ, බොහොම ධාර්මිකව, බොහොම දහමෙන් සිරි දේශම දේශනා කරලා කරුණු පහදා දීලා ඒ සියලු යක්ෂ ගෝත්‍රිකයන්ට ආපහු අර ගඟින් එගොඩ තිබුණු තමන්ගේ ඒ යක්ෂ රාජධානියට ඒ තමන්ගේ අයිතිය ඇති කළා. නමුත් යක්ෂයන් ඉට ඉස්සලා මේක මුළු ඔක්කොම මේ මුළු මිහි තලයම, මහි අංගණයම මේ පොදු රටවල් පහට තිබිච්ච ඒ පොදු තැන යක්ෂ ගෝත්‍රිකයෝ අයිති කරගෙන තිබුණා. මේක තමයි බුදුහාමුදුරුව ඇවිල්ලා කළේ. ඒ අනුව තමයි ඒ පළවෙනි වරට, ඊළඟට දෙවෙනි වරටත් බුදුහාමුදුරුව මහි අංගණයට ආවහම තමයි අර සමන රජුරන්ට, සමන රජුරන්ගේ රාජධානී ඒ කාලෙ තිබුණා මේ මහි අංගණයට එනකම් තිබුණා, කුරු රටට යනකම්, කුරු විට නැත්නම් එරත්නට යනකම් ඔය හරහා. ඊට පස්සේ ඇවිල්ලා අර කේසු ධාතු පූජ කළාම බුදුහාමුදුරන්ගේ කේසු ධාතු පූජ කළා. ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ කේසු ධාතු තැන්පත් කළා. අඩි හතර හමාරක් පමණ උස තනි කළු ගලෙන් හැදූ චෛත්‍යයක් සමන රජුරුවන්ගේ රාජධානී කෙරෝලේ කොනේ ඔය මහි අංගණයේ චෛත්‍ය ඉදි කළා මුල්වරට බුදුහාමුදුරුව ජීවමානව ඉන්න කාලේ. ඊට පස්සේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ කුසිනාරා නුවර අර සරබු කියන අරහතුන් වහන්සේ, මේ කුරු රටෙන් මහන වෙලා මගපල් ලැබූ අරහතුන් වහන්සේ කෙනෙක්, එයා අර සරබු අරහතුන් වහන්සේ, අර ධාතුන් වහන්සේ නමක් බුදුහාමුදුරුවන්ගේ ග්‍රීවා ධාතුව ගෙනල්ලා තැන්පත් කළා. දෙවන වරට මහි අංගණ චෛත්‍ය හැදුවා. ඊට පස්සේ භාටිය රජුරුවන්ගේ කාලේ වෙනකොට නැවත මහි අංගණ චෛත්‍ය ටිකක් ගරා වැල්ල තිබ්බා. තුන්වෙනි වරට මහියංගන චෛත්‍යය ගඩොලෙන් හදුවා. එතෙක්කල් ගඩොලින් චෛත්‍ය හැදීමක් ලංකාවේ තිබුණේ නැහැ. කළු තනි කළු ගලෙන් තමයි එතෙක්කල් හැදුවේ. ඒ වන විට ගිරියඳු සෑය හදලා තිබුණා, නකා වේර හදලා තිබුණා. ඊට පස්සේ මහියංගන වේරත් හැදුවා. බුදුහාමුදුරුවන්ගේ ජීවමාන ඉන්න කාලෙම බුදුහාමුදුරුවෝ පළවෙනි වරට බුදු වෙලා මාස දෙකක් යන්නත් ඉස්සෙල්ලා තපස්සු බල්ලුක දෙදෙනාට කේසු ධාතු දුන්නා. ඒ ජීවමානෝ හිටිය කාලෙම කේසු ධාතු ගැනීම තැන්පත් කරලා අර ගිරිහඬු සෑය සිරිහඬු සෑය එක ගිරිහඬු සෑය තැන්පත් කරලා පොඩි එකක් අඩි හතරහමාරක් විතර ගලෙන් කරපු චෛත්‍යයක් හැදුවේ. ඒ චෛත්‍යයත් පසු කාලෙක ආයිසරයක් මේ පසු ආපු රජ දරුව ගඩොලින් අර චෛත්‍ය වට කරලා ලොකු කරලා චෛත්‍යයක් හැදුවා. ඒ වගේම මේ මහියංගන චෛත්‍ය අද තියෙන චෛත්‍ය දඩිසේනානායක මහත්තයා අර අගමැති වුණාම අද තියෙන තත්ත්වයට ආයි ප්‍රතිසංස්කරණය කරලා හදපු චෛත්‍ය. ඒක නිසා මේ මහා අංගණය මහී අංගණය වුණේ. මේ සියලු ප්‍රදේශවලට සමසේ තිබුණු තැනි තලාව. සියලු රාජධානිවල කෙරවල් එකතු වුණා මෙතෙන්දී. ඒකයි වුණේ. මේවා මහී අංගණයේ ඉන්න නිසා දැනගන්න ඕන. මේවා කවුරුවත් කියා දෙන්න කෙනෙක් නැහැ. ඒ කාලේ ඒ දැන් මැණික් ඔබලා තමයි මේ රජවරුන්ට මැණික් තිබුණනේ. ඒ කාලේ මැණික් මේ මාකට් එකේ විකුණ නැහැ. දැන් රටේ මිනිහෙකුට මැණිකක් හම්බුණා නම් මොකද කරන්නේ? ගෙනත් දෙන්න ඕන රාජ්‍ය භාණ්ඩාගාරයට. නැත්නම් මිනිසුන්ට මේක පාවිච්චි කරන්න බෑ. දැන් ඕනම කෙනෙකුට තමන්ගේ ඉඩමක ගේක වත්තක කොහේ හරි මැණිකක් හම්බුණා නම් මොකද කරන්න ඕන? ඒක රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙන්න ඕන. රජුටයි අයිති. ඒකනේ රජු කිව්වේ. ඉතින් ඒක නිසා ඒ රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබුණ මැණික් වලින් මේ වටකළ තමයි මේ කේසු ධාතු මේ ඉඳුනිල් මැණික් වටිනාම මැණික් කියලා තමයි ඒ භාණ්ඩාගාරයෙන් ගිනල්ලා මේ වගේ දේවල් හැදුවේ. ඒකනම් ඉතින් මට මේ වෙලාවේ උපාසකම්මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ටිකක් අමාරුයි. නොයෙකුත් ආකාරයට දැන් සිකී, වෙස්සබු, විපස්සී, කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම බුදුරු හත් නම සිකී බුදුහාමුදුරුවන්ගෙන් තමයි පටන් ගත්තේ. සිකී බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට බත්ුණ කාලේ මේ රටේ ඊට ඉස්සර තිබුණා අර නැවත චක්‍රවර්ති රජ පරපුරක් බිහි වුණා. ඉතින් ඒ සිකී බුදුහාමුදුරුවන්ගෙන් තමයි පළවෙනි වරට මේ බණ අහලා ධර්මය අහලා තේරුම් අරගෙන, හැබැයි සෝතාපට්ටි ඵලයට පත් උනේ නැහැ සිකී බුදුහාමුදුරුවන්ගෙන් බණ ඇහුවට. ඊට පස්සේ විපස්සී, වෙස්සබු, කකුසඳ, කෝණාගම, කාශ්‍යප මේ බුදුවරු හැම කෙනෙකුගෙන්ම මේ ධර්මය ඇහුවා, මේ බණ ඇහුවා, තේරුම් ගත්තා. හැබැයි සෝතාපට්ටි ඵලයට පත් වීමේ අවශ්‍යතාවයක් තිබුණ නැහැ. හේතුව මොකද? යම් ධර්ම තණ්හාවක් ඇති වුණා මතුවට මේ ගෞතම බුද්ධ ශාසනයේ ඔය එකම බුදු කෙනෙක්වත් සිකී, වෙස්සබු, විපස්සී, කකුසඳ, කෝණාගම, කාශ්‍යප ඒ බුදුවරු හය නමම ප්‍රඥානුසාරී බුදුවරුන් නෙමේ. එක්කො සද්ධානුසාරී වීර්‍යානුසාරීවරුත් හිටියා. ප්‍රඥානුසාරී බුදුවරයෙකුගේ ශාසනය පමණයි අර ප්‍රඥානුසාරී බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නැවත ශාසනය නැවතත් නගා සිටුවන්න අලුතෙන් නිවන් මඟඵල ලබන්න ශාසනය මතු කරන්න පුළුවන්. ඉතින් එහෙම ප්‍රඥානුසාරී බුදුවරයෙකුගේ ශාසනය එනකම් සෝතාපට්ටි ඵලයට පත් වුණේ නැහැ. එනිසා ඒ ප්‍රඥානුසාරී බුදුවරයෙක් බුද්ධත්වයට පත් වුණේ ගෞතම බුදුහාමුදුරුවෝ තමයි බුදුවරු හත් නමකට පස්සේ. එනිසා ඒ අනිකුත් ඔය බුදුවරුන්ගෙන් ධර්මය අහලා මේ එකම ධර්මයේ දේශනා කරේ. සියලු බුදුවරු දේශනා කරන්නේ පටිච්ච සමුප්පාද ධර්මය, ත්‍රිපරිවට්ඨය, ද්වතාවය, සංදේශනාව, චතුරාර්ය සත්‍ය, වෙන මොකක්වත් නෙමෙයි. ඒවට ඔය අඩුවැඩිකම් පුරවන්න තමයි සූත්‍ර දේශනා කළේ. ඒ කාලෙට ගැළපෙන විදිහට ඒ කාලේ උපමා උදාහරණ අරගෙන මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට එකම මූල ධර්මයේ තමයි පටිච්ච සමුප්පාද ධර්මයේ සංදේශනාව, ද්වතාවයේ, ත්‍රිපරිවට්ඨයේ, චතුරාර්ය සත්‍ය දෙකක් නැහැ. මේක ඔය හත් දිනෙකින්ම සහතික කළා අහගත්තට පස්සේ තමයි හත් දිනෙකින්ම විවරණ ගන්න ඕන. ඒක නියති විවරණයක් වගේ විවරණ ගන්න ඕන. මේක ප්‍රඥානුසාරී බුද්ධ ශාසනයකදී නැවත මතු කරලා මේ ධර්මයේ දේශනා කරලා මිනිසුන්ට මඟඵල ප්‍රකාශ කරනවා. ඒ අනුව තමයි මේ ගෞතම බුද්ධ ශාසනය තුල මේ බණ අහලා බුදුහාමුදුරන්ගේ බුදුහාමුදුරන්ට අප උපස්ථාන කරලා බුදුහාමුදුරන්ට නොයෙකුත් දේවල් වලින් අප උපස්ථාන කරලා මඟපල් ලැබලා ඊට පස්සේ මේ රජකම් සියලු දේ අත්හැරියා. අනන්ත අප්‍රමාණ වාරයක් චක්‍රවර්ති රජ වෙලා ඉන්නටි රජකම් කළා. ඒ වගේම තව නොයෙකුත් අවස්ථාවල නොයෙකුත් සාමාන්‍ය මේ හෙලේ රජකම් කළා. නමුත් සෝතාපට්ටි ඵලයට පත් වුණාට පස්සේ ආයි නැවත මිනිහෙක් හැටියට ඉපදුනොත් රජ කිරීම කරන්න බෑ, කරන්නේ නෑ. අර පුතඥන පුද්ගලයෙකුට මිසක් රජස්. රජස් කියන එක, රජ කියන එකේ තේරුම රති රංග රට රජ රම රස කියන හය කෙලෙස් හය තමා එකතුව තමා රජස්. එනිසා අර රජෝ හරණං කිව්වේ රජස් හරණය කිව්වේ රජකම හරින කියන එක තමා. රජ කියන්නේ මේ යම් ඔය කෙලෙස් හයේ උපරිම මට්ටමටම කෙලෙස් භාවිතා කරන්න පුළුවන් පුද්ගලයා රජස්. එනිසා සෝතාපට්ටි ඵලයට පත් වූ කිසිම කෙනෙක් සෝතාපට්ටි ඵලයට පත් වුණාට පස්සේ නැවත රජකමක්, චක්‍රවර්ති රජකමක් හෝ රජකමක් හෝ අඩුගානේ ප්‍රාදේශීය රජ කෙනෙක් හරි හැටියට කටයුතු කරන්නේ නැහැ. කොයිතරම් හැකියාව තිබත් ඒක නෑර තේමිය ජාතිකයේ කිව්වේ බුදුහාමුදුරුව බුදු වෙන බෝසත් පිරිපුරණ කරන් රජ වෙන අවස්ථාව තිබුණා. සිද්ධාර්ථ කුමාරයාත් රජ වෙන අවස්ථාව තිබුණා. ඒ වගේම ඊට ඉස්සෙල්ල බොහෝ අවස්ථාවල. නමුත් රජකම් කරන්නේ නැහැ, කළේ නැහැ. ඉතින් ඒක නිසා රජකම් කළා නම් නැවත මේ සෝතාපට්ටි ඵලයට පත් වෙලා ඒක කරන්න බෑ. කළා නම් ආයිසරයක් යම් ආකාරයක රජස් ක්‍රියාත්මක කරන්න ඕන. නමුත් රජස් ක්‍රියාත්මක කරේ නැහැ, කරන්නත් බෑ. ඒ අනුව තමයි මේ දහම යටපත් වෙලා තිබුණු කාලෙක මිසක් මිනිසුන්ට දුක තේරුම් ගන්න පුළුවන් කාලෙක මිසක් මේ ධර්මය මතු කරලා දීලා කියලා දීලා ප්‍රකාශ කරලා වෙන විදියක මේක මතු කරන්නත් බෑ. එනිසා මේ දුක තේරුම් ගන්න පුළුවන් උන කාලෙක තමා, ධර්මයේ තේරුම් ගන්න පුළුවන් උන කාලෙක තමා ඒ ධර්මය මතු කරන්න ඕන. ධර්මය ප්‍රයෝජනවත් වෙන. දැන් අර යුද්ධ කාලේ, යුද්ධයේ තිබුණු කාලේ, ওই 30 අවුරුදු යුද්ධ කාලේ මේ ධර්මයේ මතු කළාට වැඩක් වෙන්නේ. ඊට ඉස්සෙල්ල පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි හිටපු කාලේ මේ ධර්මයේ මතු කළාට වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ ධර්මය මතු කරන්නත් ඒක ධර්ම නියාමයක් තියෙනවා, නියම ධර්මයක් තියෙනවා, නියතියක්. ඒ නියාම ධර්මයට අදාළව මේ ධර්මය කවදා හරි මතු කරනවා, මතු වෙනවා. දැන් අර මේ ත්‍රිපිටක පොතේ කවියකුත් තියෙනවා ඔය පිළිබඳව. කාලයක් එනවා මතු කරන්න. එම්සක් මේක මතු කරන්න කාලයක් නෑ. ඒ නියම නිවැරදි කාලෙට කොහෙන් හරි ඒ තව හුඟක් කරුණු තියෙනවා මෙතෙන්දී මේ නිවන් දකින්නට සුදුසු පින්වත් පුද්ගලයෝ එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් හිටියට මේ බුද්ධ ධර්මය කිව්වට මේ බුද්ධ දේශනාව දේශනා කළාට මේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහ කළාට මේ සම්මා දිට්ඨිය දෙපැත්ත විග්‍රහ කළාට තේරුමක් නැහැ හරයක් නැහැ. ඒක කරන්න ඕන වෙලාවක් තියෙනවා කාලයක් තියෙනවා. ඒ කාලය තුල ඒ වෙලාව තුල ඒ වන විට එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ සිය දහහක් නෙමේ ලක්ෂ ගාණක් ඉන්නවා මේ ධර්මය තේරුම් අරගෙන යම් මාර්ගයකට හෝ ඵලයකට පත් වෙන්න පුරුවන් පුද්ගලයෝ ඊට පස්සේ පින්වත් දරුව හැටියට අර ගෞතම බුද්ධ ශාසනය තුල ඔය ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ කාලය තුල අවුරුදු 45 තුල ලක්ෂ ගණනක් සෝතාපට්ටි ඵලයට පමණක් පත් වුණා. මේ බණ අහලා බුදුහාමුදුරන්ගෙන් සහ බුද්ධ ශ්‍රාවක ඒ සියලු දෙනා යම් ආකාරයක එක්කෝ මගඵල පූර්ණ කරගත්ත කොටසකුත් ඉන්නවා, පූර්ණ කරගත්තේ නැති කොටස ජාතිසෝතාපන්න හැටියට අද මිනිස්සු හැටියට ඉපදලා තියෙනවා. එහෙම නැත්නම් දෙවියෝ හැටියට සම්මාදිට්ඨික දෙවියෝ හැටියට ජීවත් වෙනවා. සම්මාදිට්ඨික බොහෝ දෙවියෝ දැන් පින්වත් දරුවෝ හැටියට මේ ධර්මයේ මතු වුණාට පස්සේ තමන්ට කැමති සුදුසු මව් කුසක උත්පත්තිය ලැබලා මේ නිවන් මගට අවතීර්ණ වෙනවා. ඉතිරි මගඵල පූර්ණ කර ගන්නවා. ඒකයි වෙන්නේ. ඔය ගංගෙන් එකොට ගිරි කියන්නේ මොකෝ කන්දනේ? ඔය ලඟල පැත්තම කඳුද නැද්ද? දැන් ගිරි යක්ෂ රාජධානිය තිබුණේ නගර දෙකක් තිබුණා යක්ෂ රාජධානියේ, එකක් සිරිවස්තුපුර එකක් ලංකාපුර. සිරිවස්තුපුර කිව්වේ සීගිරියට, ලංකාපුර කිව්වේ මැදවැච්චියේ තියෙන විලච්චිය. විලච්චිය වැවටේ තමයි ලංකාපුර තිබුවේ. එහෙම නැත්නම් ආලක මන්දාපුර කියන්නේ ආලකපුර, ලංකාපුර ආලක මන්දාව. ඒක තමයි ඒ යක්ෂ ගෝත්‍රික උතුරු කුරුඩිවයිනේ ප්‍රධාන නගරය. තව වරින් වර මේ යක්ෂ ගෝත්‍රික රජවරු සීගිරියත් තමගේ රාජධානිය එක සිරිවස්තුපුර. ඉතින් ඒක නිසා ඒ යක්ෂ රාජධානිය මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ, පුත්තලම් දිස්ත්‍රික්කේ, අනුරාධපුර දිස්ත්‍රික්කේ බොහෝ කොටසක්, ඒ වගේම මේ මාතලේ දිස්ත්‍රික්කෙත් කොටසක් ඇවිල්ලා මේ මෙතෙන්ට එනකන් තිබුණා. මහියංගනේට එනකන් ලක්ගල මාතලේ හරහා කුරුණෑගලට යනකන් තිබුණ මේ කඳු වැටිය, මෙතන ඉඳන් කඳු වැටියක් තියෙනවා හත්තිකුච්චියට යනකම්. ඒකට කිව්වා මහා නෙරු කියලා. පස්සේ කාලයක පරිවර්තකයෝ මහා නෙරු මහා මේරු කළා. තේරුණාද? දැන් මේ සුද්ධෝ පසු කාලයක පොත් ලිව්වා. තියෙන අනෝතත්ත්ව විල ගැන ඒ පොත්වල මේ පොළොන්නරුව කිට්ටුව තිබුණේ අනෝතත්ත්ව විල. අනෝතත්ත්ව විලට යන පාරවල් ඇලවල් ඔක්කොමත් තිබුණා. පරාක්‍රම බාහු රජුරුව ඔය ඇලහැර හරවල හදනකොට අනෝතත්ත්ව විලට වතුර පාරක් හැරෙව්වයි කියලා තියෙනවා. ඉතිහාසය ලියලා තියෙනවා. ඕවා ලියපු දේවල්. ඕවා මේ ලංකාවේ මිනිසුන්ට ඕවා හැම පෙන්නන්නේවත් නැහැ, උගන්වන්නේවත් නැහැ. ඕවා වහනවා ඔක්කොම. කවුද වහන්නේ? හාමුදුරුව සම්මත බුද්ධාගමේ ලේඛකයෝ, පුරා විද්‍යාඥයෝ, පෘථග්ජන තත්ත්වය. ඒවා වහනවා. ඒ මිනිසුන්ට කීයටවත් ඔය පොත් විවෘත කරන්නෙත් නැහැ. පොත තිබුවම පුච්චල දානවා, එක්ක වහනවා, හංගනවා. ඕවා තමයි මේ ලංකාවේ මිනිස්සු කරන වැරදි වැඩ. ලංකාවේ මිනිස්සුමයි මේ ධර්මය විනාශ කළෙත්, විනාශ කරන්නෙත්, නිවන වහන්නෙත් මේ බුද්ධ ධර්මයේ ආගම බවට පත් කරගෙන විනාශ කළේ. රාවණ රජුව කියන්නේ ඉතින් මේ ගෞතම බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර චක්‍රවර්ති රජවරු රාජපරපුරක් රජ වුණා. ඒකේ අවසානයේ කෙනා තමයි අපි ඔය හිතන රාවණ. එයා මේ අර දසරාජ ධර්මයෙන් රජ කර අභිඥාලාභී රාවණා පරපුර නෙමෙයි. ඒ පරපුරේ අවසානය පෘථග්ජන රාවණා කෙනෙක්. එයා පෘථග්ජන තත්ත්වය නිසා තමයි යුද්ධ කරන්න ගියේ. අර සීතාව ගෙනාවේ ඒ වගේ දේවල් කරේ. ඒ රාවණා ගැන තමයි කවි පාඩම් ඔය කතා ලියවිලා තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සෙල්ලා දැන් ගෞතම බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සෙල්ලා රාවණා පරපුර හිටියා. කාශ්‍යප බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සෙල්ලා තරු කියලා චක්‍රවර්ති රජ පුරක් හිටියා. ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා බලි කියලා චක්‍රවර්ති රජ පරපුරක් හිටියා. ඊට ඉස්සෙල්ලා මන්දාතු කියලා මහා රාජ පරපුරක් හිටියා. ත්‍රිපිටකේ තියෙනවා. ඒ නිසා තමයි අද කියන්නේ අපි බලි තරු රාවණ ඒ රජවරු. මේ කොහෙද ඔය රජ කළේ? මේ සිව්හෙලේ. මේ සිව්හෙලේ නම් මුළු ලෝකයම පාලනය කරපු රජවරු. ලෝකෙ කොහේවත් වෙන රටක ඉන්දියාවේ, එංගලන්තේ, ඇමරිකාවේ, ප්‍රංශේ, රුසියාවේ චක්‍රවර්ති රජ කෙනෙක් රජ වෙන්නේ නැහැ. චක්‍රවර්ති රජ කෙනෙකුගේ මොනවද ලක්ෂණ? අභිඥා තියෙනවා. ධ්‍යාන ලබලා තියෙනවා. දසරාජ ධර්මයෙන් රජ කරනවා. ඒ දසරාජ ධර්මයෙන් රජ කරනකොට අභිඥා ලැබුවාම ඒ චක්‍රවර්ති රජතුමාට රත්න හතක් පහළ වෙනවා. චක්‍ර රත්නය, ස්ත්‍රී රත්නය, අර වාහන අස්ව රත්නය, ඒ වගේ මේ රත්න හතක් පහළ වෙනවා. ඒ රත්න හත නිසා තමයි චක්‍රවර්ති රජ මුළු ලෝකයේම ඉන්න රජ කරන අනිකුත් පෘථග්ජන සියලු රජවරුන්ගේ කැමැත්ත ලැබෙනවා. බලයට යටත් වෙනවා. ඒ නිසා චක්‍රවර්ති රජ කෙනෙක් කීයටවත් යුද්ධ කළා යටත් කරගන්නේ නැහැ කාවවත්. ඒ චක්‍රරත්නේ බලය තියෙනකොට ඒ පැත්තට හැරෙව්වා හැටියෙ ඒ රටේ රජවරු ඉබේම මේ රජතුමාට, චක්‍රවර්ති රජතුමාට ඇවිල්ලා යටත් භාවය ප්‍රකාශ කරලා පණ්ඩුපාක් උඩම මේ පුද කළා. ඒ තමන්ගේ රාජ්‍යයත් දසරාජ ධර්මයෙන් රජ කරන්න එකඟ වෙනවා, කැමති වෙනවා. ඉතින් ඒක නිසා චක්‍රවර්ති රජවරු මේ එළඹීමේ මිසක් වෙන කොහේවත් මධ්‍ය මණ්ඩලයේ මිසක් වෙන කොහේවත් උපත ලබන්න බෑ. ලෝකේ ඉන්දියාවේ, රුසියාවේ, ඇමරිකාවේ අද ලොකු වුණාට චක්‍රවර්ති රජවරු පාලනය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ රජ කරන්නේ කොහොමද? යුද්ධ දසරාජ ධර්මයෙන්. අවිඥාන ඒක නිසා චක්‍රවර්ති රජවරු උපදින්නේ මේ හෙළඹීමේ පමණයි. හැබැයි බුදු කෙනෙක් බුදු වෙන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම චක්‍රවර්ති රජ කෙනෙක් රජ පරපුරක් රජ වෙලා අර මිනිස්සුන්ට පින් පුරා ගන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒ පින් පිරු මිනිස්සුන්ට නිවන් දකින්න අවස්ථාවක් ලබා දෙන්නේ චක්‍රවර්ති රජ පරපුරෙන් පස්සේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙනවා. එහෙමයි මේකේ ධර්මතාවය. මේක ධර්මතාවය. මේ කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මැජික්ම තමයි. ඔව් මේකේ තියෙන්නේ ඒහි භික්ඛු කියන්නේ මාගදී වචන දෙකක්. භික්ඛු කියන්නේ මොකද්ද? ආ බව කය කිරි. එක ක්‍රියාවද්ද නාමපදයක්ද? ක්‍රියාවක්. රාග බව, ද්වේෂ බව, මෝහ බව, තමන්ගේ හිතේ උපදින රාග බව, ද්වේෂ බව, මෝහ බව යම් මොහතක කපා දමන්න පුළුවන් නම් රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ කියන තත්ත්වයට පත් කරන්න පුළුවන් නම්, පත් වෙනවා නම් ඒක ඒහි. දැන් ඒහි පස්සිකෝ, ඒහි කියන මාගදී භාෂාවේ වචනේ යම් මේ බුදුහාමුදුරුවන්ගේ බණ අහලා අර ඒයි පස්සකෝ ඕපනයිකෝ පච්චත්තං ඒදි තබ්බෝ විඤ්ඤූ හීටී කියපු තත්ත්වය පූර්ණ වුණොත් අන්න ඒහි බික්කු භාව. එතෙන්දි ඒ පුද්ගලයා මේක තියෙන්නේ මේ ක්‍රියාකාරකම. මේක නාමපදයක් නෙමෙයි. දැන් ඔය දැන් සිංහලට පරිවර්තනය කළා තියෙන්නේ ඒව මහන කියලා. එහෙම එකක් මේකේ නැහැ. බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ නැහැ. මෙතෙන්දි අර භව කය කළා අර ධර්මය අහලා සාක්ෂාත්ව. දැන් මේ භව කය කරන එකේ තියෙනවා පුරක්කාත, අවක්කාත, දුරක්කාත, සාක්ෂාත් කියලා. සාක්ෂාත්ව භගවතෝ ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. මේක සාක්ෂාත් වෙන්න ඕන. සාක්ෂාත් කියන්නේ මොකද්ද? තමා විසින් තමා තුලින් තමන්ම මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කපාදමි. කාගෙන්වත් ඒක වෙන බණ අහලා ඒක දැනගත්තට පස්සේ ඒ භව කයකලේ කවුද? තමා. අන්නේ ඒ වගේ අය අර ඒයි බික්ඛු කියන தത്വයට පත් වුණා. ඒ අයට අර සිවුරු ධර්මතාවයෙන් කොහෙන් හරි ලැබුණ දෙයියෝ ගෙනත් දුන්නා නෙමෙයි. ඉබේ මැජික් වගේ වුණා නෙමෙයි. ධර්මතාවයෙන් සිවුරු ගැබිනවා, ගෙනත් දෙනවා. ඉල්ලන්නේ නැහැ කාගෙන්වත්. ඇයි මේ සිවුර එතන වටිනා උනේ ඒ කාලේ? ඒ කාලේ රටේ නැතිම දේ මොකද්ද? ඇඳු. අඩු ගානේ රජුරුවන්ටවත් මොන රජ කෙනෙකුටවත් ඔය ඇඳුම් අසීමිත විදිහට නැහැ. තේරුණාද? රජුරුවත් දැන් කුවේනි අර යක්ෂ ගෝත්‍රිකයන්ගේ විසමුණු රජුරුවන්ගේ පරම්පරාවේ ආපු දුවෙක්. විසමුණු රජුරුවන්ගේ දුවෙක් කුවේනි. එතකොට කුවේනි ඇඳුම් මහගත්තේ කොහෙද? තමම්. ඒ වගේ දැන් ඒ බලවත්ම උතුරුකුරු දීපේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රජුරුව විසමුණු රජුරුව, විසමුණු රජුරුවන්ගේ දුව වූ කුවේනි තමන් ඇඳුම් මහගත්තා නම් අනික් රජවරුත් එහෙමයි. පිටරටින් යම් යම් අය චීනෙන්, අරාබියෙන් වගේ තැන්වලදී ඇඳුම් ගෙනාවත් ඇඳුමක් දෙකකට වැඩිය ගන්න පුළුවන් කමක් නැහැ. රටේ සාමාන්‍ය වැසියන්ට ඇඳුම් තිබුණේ බොහොම විලිවහ ගන්න එකක්ම තමයි තිබුණේ. දැන් අඩු ගානේ 1940 වෙනකොට මෙතන ඉන්නවා නම් කවුරු හරි 40න් ඉස්සෙල්ලා ඇඳුම් තිබුණද එකකට වඩා ඔය කාටවත් එක සරමක් තියෙන්නේ නැති. ඊට වඩා තිබුණේ නැහැ. ඒ නිසා ඇඳුම් හරිම අඩුයි. ඔය ඉංග්‍රීසි කාලේ, පෘතුගීසි කාලේ, ලන්දේසි කාලෙත් යම් යම් පුද්ගලයෝ පිටරටින් ඇඳුම් ගියා. මේ රටේ ඇඳුම් මහගත්ත කාලයක් තිබුණා, ඇඳුම් හදාගත්ත කාලයක් තිබුණා. ඊට පස්සේ ඒකත් නැති වෙලා ගියාට පස්සේ ඒකනේ දැන් සිව්පසයෙන් පළවෙනි එක මොකද්ද? චීවර. ඒ නිසා අර ඇඳුම් තමා මේ චීවර තමා අඩු. ඒකනේ අර කටින චීවරය වඩගත්තුනේ මොකද? චීවර තමා පළවෙනි දේ. ඉතින් ඒක නිසා අර චීවරය අර අටපිරිකර ඉබේ මැජික් වලින් ආවා කියලා කිව්වා. නමුත් ඒක නෙමෙයි උනේ. කොහොම හෝ කොයි මොන ක්‍රමයකින් හෝ භෞතික වශයෙන් තමන් අර අදිෂ්ඨානයක් ඇති කරගත්ත ගමන්ම, අර ඒහි බික්කු භාවයට පත් වූ ගමන්ම තමන්ට තවත් කාලයක් ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා නම් ඒ චීවරය ධර්මතාවයෙන් ඒ චීවර ලැබුණා. ඒ අනුව චීවරය පැළඳගෙන මේ ධර්මතාවයෙන් ඉතිරි කාලේ ජීවත් වුණා. ඒකට කිව්වා අරහත් ධජය කියලා. ඒකයි වැඩි. ඔව්, සත්‍යක්‍රියාව කරන්නේ කොහේ හරි බෝධීන් වහන්සේ ගාව පන්සලේදී ගෙදරින්ද තමන්ගේ හිතෙන්ද? හිත. දැන් සත්‍යක්‍රියාවක් කරන්න හිතේ මොකද්ද කරගන්න ඕන? රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර වෙන්න ඕන. ඒ අතරම සබ්බපාන භූත හිතාය අනුකම්පයි දයාපන්නෝ වෙන්න ඕන. දෙපැත්තක් තියෙනයි. අත්තරින පැත්තයි භාවිතයයි. අත්තරින්න උනාද රාගයෙන් තොර වෙන්න ඕන. ද්වේෂයෙන් තොර වෙන්න ඕන. මෝහෙන් තොර වෙන්න. එයා තොර උනේ අත්තරලා. ඊට පස්සේ සබ්බපාන භූත හිතාය අනුකම්පී දයාපන්නෝ මේවා ආනදර. අරවා පානදර. ඒ දෙකම කරගත්තා නම් ඒ ඕන තැනකදී අපිට සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. හැබැයි දැන් අපි බුද්ධ ශක්තියට අනුගත වෙන්න සත්‍යක්‍රියාවක් කරන්න නම් අර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගාවට ගිය කෙනෙකුට ඒක එතෙන් තේරුම් ගත්ත කෙනෙකුට විතරයි පුළුවන් වෙන්නේ. ඒක නිසා දැන් යම් කිසි කෙනෙක් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට ගාවට බුද්ධත්වයට පත් වූ ඒ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගාවට ගියා නම් දැන් ඒක සිහිපත් කළා. අද තමන්ගේ ගෙදර ඉඳන් හෝ මෙතන ඉඳන් හෝ වෙන ඕනම තැනක ඉඳන් හෝ වෙලේ ඉඳන් හෝ පුළුවන් සත්‍යක්‍රියාවක් කරන්න බැරිද? පුළුවන්. ඒක නිසා තැනක් ඕනේ නැහැ, අවස්ථාවක් ඕනේ නැහැ. හැබැයි ඒ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගාවට ගිය කෙනෙකුට ඒ බෝධීන් වහන්සේ එකපාරට මනසෙන් මවාගෙන මෙනෙහි කරලා අනුගත වෙන්න පුළුවන්. නොගිය කෙනෙකුට පුළුවන්ද? බැහැ. ඒකත් පොඩි වෙනසක් තියෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන යම් වෙනසක් එතනක් තියෙනවා. ඔව් නාගදීපේ දැන් මහියංගනේට වැඩලා ඔය යක්ෂ ගෝත්‍රිකයන් ඔය අර ඔක්කොම මේවා කළා. ඊට පස්සේ කොහටද වැඩම කළේ? ඊට පස්සේ කොහටද වැඩම කළේ? රජගහනුවර රජගලට. කොයි පාරද වැඩම කළේ? නාගදීපේ හරහා. එතකොට ඔතන හිටියේ කවුද? ඔය රිද්දිමාලියද්ද, ඔය ඌරණිය, ඔය නාගදීපේ හරි මේ පදිතලාවේ ඉඳන් ඔය මේ දමාන්ට එනකන් හිටියේ නාග ගෝත්‍රිකයෝ. නාග ගෝත්‍රිකයෝ උනේ කොහොමද? දැන් ඒ කාලේ මහවැලි ගඟ දිගේ පාරක් තිබුණා. ඔරු පාරුවලිනුත් ආවා, මේ කරත්තොල්ලිනු බඩු ගෙනාව ගෙනල්ලා මේ රටවල් වල මිනිස්සුන්ට බඩු වික්කා. එතකොට අර නාග ගෝත්‍රිකයෝ කියන්නේ වෙලෙන්දු. ඒ වෙලෙන්දු ඇවිල්ලා ඔය නාගදීපේ වැව, ඒ කාලේ වැවක් තිබුණ නැහැ. නමුත් ඒ කාලේ ඔය දැන් අද හදලා තියෙන වැව නෙමෙයි, එදා තිබුණේ වෙන නාගදීපයක් තිබුණා, වැවක් තිබුණා, ජලය තිබුණා. ඒක නිසා මහවැලි ගඟෙන් ඇවිල්ලා ඔතන නාග ගෝත්‍රිකයෝ පදිංචි වුණා. ඒ නාග ගෝත්‍රික පදිංචි වුණ නිසා තමයි උතන දැන් ලංකායන් ජම්බුද්දීපේ කියන එක තියෙනවා. මහියංගනන් නාග දීපං තියෙන මේ අද ඊහදාගත්ත එකකද නැහැ. දැන් ඔය අතීතයේ පොළොන්නරු යුගයේදී වගේ හදාගත්ත ගාථාවක් තියෙනවා. මහියංගනන් තිදසපුරේ, ලංකායන් ජම්බුද්දීපේ තිදසපුරේ මහියංගනන් නාග දීපං, මේ ඔක්කොම තියෙනවා. එනිසා බුදුහාමුදුරුවෝ අර රජගහනුවරට යනකොට දැන් ඔය රජගහනුවර මහා විශාල නුවරක් බිම්බිසාර රජුරුවන්. මේ රජගහනුවරට ඇතුල් වෙන දොරවල් හතරක් තිබුණා. මේ පැත්තෙන් මේ සාක්‍ය රාජධානී පැත්තෙන් නාගදීප පැත්තෙන් ඇතුල් වෙනවා නම් දොරක් තිබුණා. කොහෙද දොර තිබුණේ? පදී දොර, පදිය තලාවේ තිබුණ දොර. අදත් ඒ දොර තියෙනවා. අදත් පදී දොර තියෙනවා. අර පැත්තෙන් ආවනම් ලිච්ඡවී වජ්ජීන් හිටිය පැත්තෙන් ආවනම් දොරක් තියෙනවා. මොකද්ද ඒ දොර? ඔවා ගිරිය. ගිරිය කියන්නේ මොකද? දොර. ඉතින් ඒක නිසා මේ රජගහනුවරට ඒ ලොකු විශාල නගරක්, ඒ නගරයට ඇතුල් වෙන්න දොරවල් හතරක් තිබ්බා. හිතන්නකෝ පදියටලා විනං ඔයාගිරිය දොර තියෙන්නේ ඉංගිනියාගෙන. මේ සියලු තැන්වල දොරවල් තිබුණා ඔය රජගහනුවරට ඇතුල් වෙන. ඒ දොරවල් වලින් ඇතුල් වෙච්ච තැන තමයි අද ඔය රජගල, නිල්ගල, සමංගල, නජ්ජංගල, බුද්ධංගල, ඔය රහංගල ඔක්කොම තියෙන්නේ. ආයි ඒක තමයි විඥාණයට දැන් ඕක මොකද්ද විඥාණයට වහල් වෙලා හිතට වහල් වෙලා හැංගීමට වහල් වෙනවා දැන් ඔය වහල් වෙන්නේ කාටද තමන්ගේම හිතට විඥාණය බලවත් තේරුණාද දැන් අපි සිංහල භාෂාවෙන් කියනවා හිතට වහල් වෙලා හැංගීමට වහල් වෙලා කටයුතු කරනවා ඕකම තමයි සමාජයට ගිය ගමන් ඇහැ පිනවන්න ඕන කන පිනවන්න ඕන නාසය පිනවන්න ඕන දිවකය පිනවන්න ඕන මන රමණය කරන්න ඕන ඒක නිසා එතන සමාජයට ගිය ගමන් ඒ වගේ වෙනවා හැබැයි හරි දැක්මක් ලැබුවොත් දසනේන සම්පන්න වුණොත් සමාජයට ගියාට වෙනසක් වෙන්නේ නැහැ දසනේන සම්පන්න නුනොත් සමාජයට ගිය ගමන් ආයතරයක් අර සමාජගත වෙලා ඔය හිතට වහල් වෙලා හැංගීමට වහල් වෙලා ආයි අර ගමන යනවා ගමන යන්නමයි සියලු කරුණු කාරණා මෙතන සකස් කරලා දීලා තියෙන ස්වභාව ධර්ම ඇහැ පිනවන්නමයි සියලු ප්‍රියමනාප දේ තියෙන්නේ කන පිනවන්නමයි සියලු ප්‍රියමනාප මිහිරි මధుර දේ තියෙන්නේ ඒක නිසා සමාජය තුල තියෙන්නෙම නිවන වහන පැවැත්ම පවත්වාගෙන යන්නට හදලා දීපු ධර්මතාව දැන් හැම තැනම හැම තියෙන්නේ හැම තියෙන්නේ තමන් තේරුම් ගන්න ඕන මේ හැම නොකා බේරේ හැම ගිලින් නැතුව ඉන්න හැම බැලුවට කමක් නැ දැක්කට කමක් නැ නොකා නොබේ ඇලෙන්න නැතුව ගැටෙන්න නැතුව මුලා වෙන්න නැතුව හැම හැටියට දැක්කනම් හරියට හරි හැබැයි හිතට වහල් වුණොත් ඇඟීමට වහල් වුණොත් හැම ගිල්ලම බුස් ගාලා ඉවරයි වැඩි ඒක ධර්මතාවයක් ඒක නියාම ධර්මයක් හැම කෙනෙකුටම ඔය රජස් තියෙන මිනිසුන්ට නිවන් දැක්ක හැකිද ඒක හරියන්නේ නැහැ දැන් ඔය රජයේ නිලධාරීන් පාලනය කරන සියලු මිනිස්සු ගාව තියෙන මොකද්ද ආත්මార్థකාමී රාගය ద్వේෂය මෝහය නිවන් දකින්න අදහසක් තියෙනවද අනිකට නිවන් මාර්ගය කරන්න පෙන්වන්නද ඔය තමන්ගෙත් මොකක් හරි උපාදානය කරගෙන හදාගන්න බඩ වඩා ගන්න කටයුතු කරන මිනිසුන්ට මේවා තේරුම් ගන්න බෑ මේවා අවශ්‍යතා ඔය රජයේ දැන් නිලධාරීන් කියන පුද්ගලයන් පිටිස කරන්නෙම පැවැත්ම පවත්වාගෙන යන ක්‍රියාකාරකම් බුද්ධාගමේ විශේෂයෙන්ම කරන්නේ පැවැත්ම හොඳින් පවත්වාගෙන යන උත්සාහ කරනවා තමන්ගේ වාසියටත් ලාභයටත් පැවැත්ම පවත්වාගෙන යන්නයි කවුරුත් කටයුතු කරන්නේ නමුත් නිවන් දකින්න එක තමන් විසින් තමන් කරගන්න ඕන එකක් මිසක් රජයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රජවරු මොන රජවරු විපදුනත්, චක්‍රවර්ති රජවරු විපදුනත්, හොඳ ධාර්මික රජවරු විපදුනත්, ඒ රජවරුන්ට බෑ තව කෙනෙක්ව නිවන් දක්වන්න. ඒ නිසා මේක රජයෙන් කරන්න පුළුවන් වැඩක් නම් බුදුහාමුදුරුවෝ එදා ওই රජවරු ඔක්කොම ටික එකතු කරලා හොඳට ධර්ම දේශනාවක් කළා කරන්න තිබ්බා. කලියේ නෑනේ. කරන්න බෑ ඒක. අද කරන්න බෑ, හෙට කරන්න බෑ, අතීතේ කළෙත් නෑ. අනාගතේ කරන්නත් බෑ රජවරුන්ට කරන්න පුළුවන් එක වැඩක් තියෙනවා බුදුවරුන්ට බුද්ධ ශ්‍රාවකයන්ට කරන්න පුළුවන් වැඩේ ඊට වඩා වෙනස් ඔව් දෙපැත්තම තමයි අවිද්‍යා මූල සංකාර තමයි ඒ මේ තස කේවලස දුක්ඛකන්දස සමුදයෝ හොති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස දුක්ඛකන්දස කේවල සමුදයෝ හොති ඒක අවිද්‍යාවේ ඒව මේ තේසන් ධම්මානං සමුදයෝ හොති කුසල මූල කුණු මුල් තුන උදුරා දමන පටිච්ච සමුප්පාද විග්‍රහය. රාග දේශ මෝහ සකස් කරන එක අවිද්‍යාව, රාග දේශ මෝහ උදුරා දමන එක කුසල මූල. එච්චරයි. රාග ද්වේෂ මෝහ සකස් කරන එක අලුතෙන් නිර්මාණය කරන එක හදන එක අවිද්‍යා මූල. රාග ද්වේෂ මෝහ හිතෙන් උදුරා දමන්නට උපකාරක ධර්මය කුසල මූල. දෙපැත්ත එච්චරයි. එකක් සංඛාර, අනික විසංඛාර. කුසල මූලකේ තියෙන මොකද්ද? විසංකාර. හැබැයි විසංකාර නෙමෙයි කියන්නේ අර කුසල මූල සංකාර. කියන්නේ ඒක සමානයි විසංකාර. කුණුමුල් තුන උපර සංකාර නිසා හතගත් කුසල කුණුමුල් තුන උදුරා දැමීම කුසල මූල සංකාර. ඔය මාගදී භාෂාව එහෙම තමයි යොදලා තියෙන්නේ. පද හදලා තියෙන්නේ, පාවිච්චි කරලා අයියෝ කරන්න වැඩි වැඩක් නේ කරන්න. කිසිම සූත්‍රයක් එහෙම මේ විග්‍රහ කරන්න හොඳ නෑ. ඕක දැන් ඕක විතරක් අල්ලගත්තොත් මොකද වෙන්නේ? අර මේ අලගද්දුම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියන්නේ අර සර්පයාව මැදින් අල්ලගත්තා වගේ. දැන් ඔතන තියෙන්නේ කරණීය ධර්ම, කළ යුතු දේවල් 14ක් තියෙනවා. සක්කෝ ඌජුච සූජුච සුවචෝ චස්ස මුදු අනතිමානි සුබරෝජ වෙනකම්. ඊට පස්සේ තියෙනවා අත්තරිය යුතු අකරණීය ධර්ම 11. දීගංවා, මහන්තාවා, මජ්ජිමා රස, කාමසුකුතුලා, මේ දිට්ඨාවා, දිට්ඨාවා, ඒ ඔක්කොම තියෙන මොනවද? අත්තරිය යුතු. ඊට පස්සේ තියෙනවා සෝතාපන්න, සකදාගාමි, අනාගාමි ඵලයට පත් වෙලා අන්තිමට නහි ජාතු ගබ්බ සෙයං පුනරිතීති. කවුද? අරහතුන. ඔක තියෙන්නේ මොකද්ද? ඔය ඕකමයි. ආනපාන අස්සපස්සමයි තියෙන්නේ, මගඵලමයි තියෙන්නේ. නමුත් අද වෙනකොට කියලා තියෙන්නේ මොකද්ද? අද වෙනකොට කියලා තියෙන්නේ මේක මෛත්‍රී කර්මස්ථානයක් විතරයි. මේක තියෙන්නේ මොකද්ද? මෙත්තානුස්සති විතරයි. වැරදි. ඒක නිසා ඔය සියලු දේවල් ධර්මය අධර්මය කරලා මිනිස්සුන්ට උගන්වනවා කියලා දිනවා පද පරම විදියට. තේරුම් ගන්න බැරුව. ඉතින් ඒක නිසා ඔය සූත්‍රේ විතරක් මේ පරිවර්තනය කියලා කියලා වැඩක් නැහැ. පරිවර්තනය කරන්න ඕනෙත් නැහැ, හොඳත් නැහැ. පද පරම. මේක ධර්මතාවයේ දෙපැත්තයි තේරුම් ගන්න ඕන. කරණීය ආකරණීය. දෙපැත්ත තේරුම් ගත්තා නම් කරණීය ධර්ම කරන්න ඕන, අකරණීය ධර්ම අත්හරින්න ඕන. ඒ අනුව මඟපල් ලැබිලා නිවන සාක්ෂාත්. ඒකයි හරිය. එතනත් භගවා කියන්නේ භගව වත භග කිරීමම තමයි. නෑ, ඒ අපි දැන් මේ සිංහලෙන් කියවනකොට ඒ විදිහට පදේ හදාගෙන ඉටිපි සෝ භගවා දී නැහැ. ඉටිපි සෝ දෙපාරක් තියලා තියෙන්නේ. ඒක මුලිනුත් අගිනුත් දෙකම වත භග කිරීම බිලා වැලීම අවශ්‍ය වෙන්නේ. ඒකින්ද දෙපාරක් තියෙනවා. භගවත්, භගවතෝ, භගවාති, භගවත ඔක්කොම කරලා තියෙන්නේ මේ විභංග කිරීම, බෙදා බැලීම. භාග කරලා, විභාග කරලා, බෙදා බලලා තියෙන. දැන් මේ බුදුහාමුදුරන්ට මුල් අවුරුදු 200ක් 250ක් යනකම් කිව්වේ නම් මොකද්ද? විභජ්‍ය වාදිය. විභජනය කළ නිසා තමයි භගවත් උනේ. භගවත්තු. වත කියන්නේ ගත හිත. මොකද කළේ? බෙදල බැලුවා. බුදුහාමුදුරුවෝ ඔය දැන් අභිඥාතං අභිඤ්ඤය තේරුම් ගත්තා නම්, විභංග ප්‍රකරණය තේරුම් ගත්තා නම්, ඔක්කොම මේ බෙදල බල්ල තියෙන්නේ මොකද්ද? මේ බඹයක් වූ පමණ වූ ශරීර කූඩුව තුළ තියෙන ගත හිත දෙකම වත. ගත හිත දෙකේ එකතුව වත. ඒ දෙක තමයි බග වත කළා. වට තමයි බග කරලා, විභංග කරලා, බෙදලා බලන්න පුරුදු කරලා තියෙන, කියලා තියෙන, බලන්න කියලා තියෙන. එනිසා මේක තව තැනක කියලා තියෙනවා ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානිකම්මං ඒත් නිවනමයි ඒකත් කරලා තියෙන විභජනා විවරණා පඤ්ඤපනා පට්ඨපනා මේක අපි බෙදලා සුද්ධ කරලා පිරිසිදු කරලා බෙදලා බලන්න තමයි කියා දීලා මොකද්ද මොකද්ද මිනිස්සු නෙමෙයිද ඔය මනු යක්ෂ ගෝත්‍රිකයෝ යකඩ වැඩ කරපු මිනිස්සු යක්ෂයෝ වුණා ආරක්ෂක වැඩ කරපු මිනිස්සු රක්ෂයෝ වුණා වෙළඳාම් වැඩ කරපු මිනිස්සු නාග ගෝත්‍රිකයෝ වුණා රාජ්‍ය පාලනය කරපු ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්ත මිනිස්සු දේව ගෝත්‍රිකයෝ වුණා එහෙම එකක් නේ නැහැ ඒ සාහිත්‍යකාරයන්ගේ කතාව. ඒ මිනිස්සු දැන් ආටානාටිය සූත්‍රය හොඳට තේරුම් ගත්තා නම් යක්ෂයෝ කොටසක් හිටියා බන් ධර්මයන් යහන ඔය වගේ ඕලාරිකා උලාරිකා යක්කා. ඒ වගේම දැන් සාතාගිර හේමවත ආලවක යක්ෂයෝ මගපල් ලැබුවද නැද්ද? ඒ මිනිසුද යක්කුද? දැන් අදත් යකෝ ඒ වැඩේ කරන්න එපා කියලා මිනිසු කියන්නේ නැද්ද? උඹ යකාගේ වැඩනේ කරන්න කියලා කියන්නේ නෑ අමියෝ මේ ගෝත්‍ර හතර ඒ ගෝත්‍ර හතරෙන් පැවතේ නෑ අදත් ඉන්නවා මෙතනත් ඉන්නවා යක්ෂ ගෝත්‍රිකයෝ නාග ගෝත්‍රිකයෝ දේව ගෝත්‍රිකයෝ රක්ෂ ගෝත්‍රිකයෝ ඒකයි එදා භාවිතා කළ ආවේ ඒකනි කියන්නේ යකාගේ වැඩ කරනවා වගේ කියන්නේ සංවර වුණොත් රණබිමෙන් අරඤ්‍ය වෙනවා සංවර නුනොත් රණබිම දිගේ රණබිමට වෙනවා සංවර වුණොත් රණබිමෙන් ඉවත් වෙනවා අසංවර වුණොත් රණබිමෙන් සංවර වුණොත් විතරයි තමන්ගේ හිත පිරිසිදු වෙන්නේ මගපල් ලබන්න උපකාර වෙන්නේ අසංවර වුණොත් මොකද කොහෙද යන්නේ එක්ක හතර පහයි එක්ක අසංයතලයි ඔල්ටි ඒවා තම තමන් තේරුම් ගන්න ඕනේ මට මේවා ඔක්කොම කියන්න බෑ මේක දෙපැත්තක් තියෙන බව විතරක් දැනගත්තාම ඇති සංවර අසංවර තේරුම් ගත්තා නම් ඇති කවුද සංවර විය යුත්තේ කවුද අසංවර වීමෙන් වැළකිය යුත්තේ දෙකම පිරිසිදු කරගන්න ඕන සංවර වුණොත් පිරිසිදු වෙනවා අසංවරකමෙන් වැළක් වුණොත් පිරිසිදු වෙනවා එනිසා දැන් තමන් දැනගන්න ඕනේ ඊට පස්සේ සංවර වෙන්න ඕනේ මොකද්ද තමන්ගේ ඇහැ සංවර කරගන්න කන සංවර කරගන්න නාසය දිවකය සංවර කරගන්න ඕන මන විශේෂයෙන්ම සංවර කරගන්න ඒ වගේම තව තුන් ආකාරයකට ආයි සංවරයක් කිව්වා කායින සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ මේ තීන සුචරිතේ වචී සුචරිතේ කාය සුචරිතේ මනෝ සුචරිතේ සංවර කරගන්න ඒක අරක මේක අර කරුණු තුන සංවර කර ගැනීම අරක ඉන්ද්‍රිය හය සංවර කරගෙන ඒ වගේම සිව්පසය ප්‍රත්‍ය සංවරය ඒ වගේම ප්‍රාතිමොක්ඛ සංවරය ඒ වගේම ආජීවක පාරිශුද්ධ සංවරය තව ඉතින් මේ සංවරය ගැන විතරක් කියනවනම් ඔය සංදේශනාවේ ඔක්කොම දේශනාව ඔයට සදාලා ඒ නිසා සංවර කරගත යුත්තේ තමයි දැන් ඔය එක්කෙනෙකුට හරි පුළුවන් ද තමන්ගේ භාර්යාව හෝ නෝන මහත්තයව හෝ ස්වාමි පුරුෂයව සංවර කරන්න බෑ එයා කරගන්න ඕනේ. තමන්ට කරලා දෙන්න බෑ. තමන් ඉන්න තැන කොහොම කරත් පිටිට ගියාම අසංවර වෙනවනේ වැඩන්න. ඒක නිසා මේක හොඳට කල්පනා කරන්න තමන් සමන් සංවර නම් ගෙදර හිටියත් එකයි කොහේ හිටියත් එකයි කැලේ හිටියත් එකයි ආරාමයේ හිටියත් එකයි සංවර නම් සංවරයි. අසංවර නම් වැඩක් නැහැ. කොයි වෙලාවෙ හරි අසංවර නම් අර නරක ගතියට අතර අපායට යන ගතියට රාග දේශ මොහ ගතියනවා ඒක නිසා පැවැත්මක් මිසක් නැවැත්මක් එතන නෑ. ඔව් දැන් පිනයි කුසලයයි එකක් නෙමේ දෙකක් බුද්ධ ධර්මයට අනුව. බුද්ධ ධර්මයට අනුව පින එකක් කුසලය එකක් දෙකම කරන්න ඕන. හැබැයි බුද්ධ ආගමට අනුව පිනයි කුසලයයි කියලා දෙකක් නැහැ. ආගමේ තියෙන එකයි. ඔන්න ඕකයි වැඩේ. මේක මේ ආගමයි ධර්මයයි අතර ප්‍රශ්නයක් තමයි. පිනයි කුසලයයි ධර්මයේ දෙකක් ආගමේ එකක්. ඒ නිසා සියලු ආගම්වල කරන්නේ පින්කම් කර කර පින් පුණ්‍යාවි සංකාර බවට උපාදානය කරගන්න මිනිසුන්ට කියා දෙනවා, උගන්වනවා, ඒක කරනවා. ආ ධර්මයේ තියෙන්නේ පින්කමක් කරන්න කිව්වක් කරන්න ඕන, පුණ්‍ය කර්ම කළ යුතුමයි කියලා බුදුහාමුදුරුව සුමනා සූත්‍රයේ නන්දා සූත්‍රයේ කියලා තියෙන. නන්දාවනි සුමනාවනි පින්කම් කළ යුතුමයි. හැබැයි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පින්කමක් කරලා එතනින් ඒක අවසන් කරන්නේ නැහැ. එතනින් කරන්නේ මොකද්ද? ඒක කුසලයක් බවට පරිවර්තනය කරගන්න. ඒ නිසා බුදුදහමේ තියෙන්නේ පිනක් කරලා කුසලයක් බවට පත් කරගන්න. ආගමේ තියෙන්නේ පිනක් කරලා ඒක අකුසලයක් බවට පත් කරගෙන ඒක පුණ්‍යාභි සංකාරයක් බවට පත් කරගෙන තමන්ගේ පැවැත්ම කාම ලෝකවල සුගති ලෝකවල අතරමං කිරීමට කටයුතු කිරීමක්. ඒක අඥානකම. ඒක නොදැනීම. ඒක විනයි කුසලයයි වෙන් කරලා තේරුම් ගන්න බෑ. ඒකනේ ඔය දැන් මේ ඔය ලොකු උගත් රාජකීය පඬිත තව ත්‍රිපිටක වාගේ ඉස්සර සියලු හාමුදුරුවෝ කියන්නේ මොකද්ද? විනයි කුසලයයි කියලා දෙකක් නෑ. ඒක හරි ආගමට. ඒ ඉගෙන ගත්ත ආගමට ඒක හරි. දෙකක් නෑ එකයි. පිනයි කුසලයි කියලා ඒගොල්ලන්ගේ දෙකක් නෑ. ඒගොල්ලෝ ආගමකින් කුසල සූප සම්පදා වෙන්න බෑ. තියෙන්නේ පින්කම් කර කර පැවැත්ම හොඳින් පාත්තගෙන යන්න ආගම තියෙන. ආගම කියන වචන තුනේම තියෙන්නේ පැවැත්ම අදට වඩා හෙට යහපත් කරගන්න මාර්ගයක්, පාරක්, මගක්, පිළිවෙතක් කියාදී. ඒක හරි ආගම. හැබැයි ධර්මයේ තියෙන්නේ ඒක නෙමේ පැවැත්ම නැවැත්මක් කරන්න මේ වෙලාවේ කටයුතු කිරීම. ඒ කියන්නේ ආගම පවත්ම පවත්වාගෙන යනවා පවද්දති ධර්මයේ පවද්දිතං අප්පතිවත්ත්‍ය. පැවැත්ම අවසන් කරන්න කටයුතු. දැන් ඊට පස්සේ දෙකක් තියෙනවා. එකක් පැවැත්ම, එකක් නැවැත්ම. පැවැත්ම කියන්නේ මොනවද පවත්වාගෙන යන්නේ? රාගය, ද්වේෂය, මෝහය පවත්වාගෙන යෑම පැවැත්ම. නවත්තන්න ඕනේ මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය නැවැත්ම නිවන. ඔන්න ඔය දෙක තේරුම් ගන්නකෝ. එතකොට පිනත් පවත් දෙකම පැවැත්මට හේතුයි. හැබැයි කුසලය නැවැත්මට. ජා කුසල ධම්ම පුණ්‍ය කර්ම. මේ වචන දෙකක් නේ තියෙන්නේ. කොහෙවත් කුසල කර්ම නෙමෙයි තියෙන්නේ ධම්ම. පුණ්‍ය ධර්ම නෙමෙයි තියෙන්නේ කර්ම. කර්ම කියන්නේ මොකද්ද? පැවැත්ම ඉස්සරහට හොඳින් හෝ යහපත් විදියට හෝ නරකින් හෝ පවත්වාගෙන යනවා නම් ඒක කර්ම. පුණ්‍ය කර්ම, පාප කර්ම, අකුසල කර්ම තුනම කර්ම. කුසල ධම්ම. මේ දෙක දෙපැත්තක් බව කවුරුත් නිවැරදිවත් පිළිසිදුවත් යහපත්වත් ප්‍රායෝගිකවත් තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්න දැනුමක් තේරුමක් ලබා ගන්න අත්‍යවශ්‍යයි. ඒක හරි. එතනත් තියෙනවා. එතන දැන් කුසල ධම්මා විතරයි කුසල වුණා නම් අකුසල ඒකත් ධර්මයටත් අයිති. ඒක නවලෝකෝත්තර සී සද්ධර්මයේ අකුසල ධර්මය කුසල ධර්මය දෙකම තියෙනවා. හැබැයි කුසල නැතුව ධම්ම වෙන්න බෑ. කුසල නැතුව ධම්ම වුණොත් නිවනට නෑ. නිකන් ධම්ම කියන වචනේ ඕන තැනකට යොදන්න පුළුවන්. නියාම ධර්ම. ඒක යම් යම් ආකාරයක නියාම ධර්ම වලට අදාළයි. හැබැයි කුසල ධම්ම කිව්වොත් විතරයි ඒක නිවනට උපකාර වන වචනයක්, පදයක්, විග්‍රහයක්, විස්තරයක්, ක්‍රියාවක් බවට පත් වෙනවා. නෑ ඒක කිසිසේත්ම කටින පින්කම කුසලයේ බිඳුවක්වත් ශේෂයක්වත් නෑ. පින තියෙනවා. පින කුසලයක් කරගත්තොත් හරි නැත්නම් එහෙම පින්කම්මයි ඕක. පැවැත්ම හොඳින් යහපත්ේ දීර්ඝ කරගන්න උපකාර වන දෙයක් ඔය 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 මේ එක්තරා හාමුදුරු නමක් පොතක් ලියලා ඔය පින්කම් අට කුසල අටක් බවට පත් කරා. අට මහා කුසලය කියන පොත ලිව්වා මාතර අත්තුඩාවේ රාහුල කියලා හාමුදුරු නමක්. මේ විනාශයක් කළේ ඔය එකක්වත් ඔය අටමහා පින්කම් මිසක් හරිනම් ලියන්න තිබුණේ දැන් නම් හාමුදුරුවෝ කියන්නේ ඔක අටමහා කුසලේ නෙමෙයි අටමහා පින්කම්. ඒක හරි. ඒක නිසා පින්කමක් කරලා කුසලයක් බවට පත් කරගත්තේ නැත්නම් එතන එහෙම කුසලයක් ඇත්තේ නැහැ. ඔය පින්කම් විතරයි. ඒවා ඉතින් මොඩිෆයි කරනවා. ඒවා මොඩිෆයි කරනවා. ඒක ව්‍යාපාරයේ පාත්තගෙන යන්න මොඩිෆයි කරනවා. දැන් 1960ට ඉස්සෙල්ලා ඔය මොන ගහද තියෙන්නේ? මොකද්ද ගහක් තියෙන්නේ? ඈ කප්රුකෝ ඔහොම තිබුණාද 60ට ඉස්සෙල්ලා? දැන් 60ට ඉස්සෙල්ලා මෙතන ජීවත් වෙච්ච පොඩි ළමයි කාලේ හැටි ඇති. ඔය පන්සල් වල කටින පින්කම් මේ කප්රුකක් තිබුණාද 1960 ඉස්සෙල් ලංකාවේ කොහෙවත්? දැන් කියන්නකො මතක් කරන්නකො දීපත් කරන්නකො පන්සල් ගියානේ කාලේ තිබුණාද කප්රුකවල්? ඈ නෑ. 60න් පස්සේ තමයි මේ කප්රුකවල් ආරම්භ කළේ. දැන් තමයි කප්රුක තමයි දැන් පළවෙනි කාංගේ මොකද්ද? කප්රුක. ඒ මොකද? ඇයි හොඳට අවුරුද්දම ජීවත් වෙන්න සල්ලි වත්කම් දේපල සියලු දේ එකව කරගන්නේ කොහෙද? ඔය කප්රුකෙන්. ඇයි? ඒකට ක්‍රමයක් ලැහැටි කළා 60න් පස්සේ. මේ බුද්ධ සාහිත්‍යයේ ඉතිහාසයේ කොහෙවත් ඔහොම කප්රුකක් තිබිලා නැහැ, තියෙන්නේත් නැහැ. දැන් කප්රුකක් හදාගෙන. හැබැයි හැබැයි තව එකක් කියන්න තියෙනවා. ඔය කප්රුක හදලා එකතු කරන ඒවා ණය ගෙවනකොට නම් කල්ප කාලාන්තරයකටවත් ඉවර කරන්න බෑ ඔය ණය ගෙවන එක. ඒකයි වැඩි. අනේ ඒකනේ කියන්නේ. ඔව් ඒක තමයි කියන්නේ. එහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ මිනිසුන්ට ධර්මය අධර්මය කළා සල්ලි එක්කව කරන්න කියා දෙනවා. දැන් ඒක හරි. දැන් 100ක් එල්ලුවොත් 200ක් ලැබෙන්න ඉපදෙන්න එපායි. ඈ එතකොට නිවනේ තියෙනවා 200ක්. එකතු කරගන්න බර වැඩි වෙනවද 200ේ? අඩු වෙනවද? බර බය බැම්ම සියලු දේ වැඩි වෙනවා අර 100 200 වෙනවා. ණය ගෙවන්න වෙනවා 100 200 කර හාමුදුරුවන්ට. ඒක හාමුදුරුවන්ට සිහිපත් කරන්න ඕන. ඔය කප්පුකේ එල්ලන්න කියලා ඉල්ලලා එහෙම එල්ලගත්තොත් ඒව ගෙවන්න වෙනවා ණය. තේරුණාද? ඒක ඒක තමයි කිව්වේ. ඒක තමයි කිව්වේ. ඒක තරංගයක්. ඒක තරංගයක්. මොකද්ද ඒක? දැන් ওই මහත්තයා අර ධනවතට තරංගෙන්නේ පෙරදුනා. ඉති වැඩක් නැහැ. ධර්මයේ තියෙනවද තරංගයක්? නමුත් ඔය ආගමේ තරංග තියෙන්නේ. දැන් දහම් පාසල් වල තියෙන තරංගනේ. දහම් පාසල් වල තරංග තියෙන්න පුළුවන්ද? දැන් තරංග තියෙනවා නම් උතෙන්දි වඩා වර්ධනය කරන්නේ රාගය ద్వේෂය මොහේද? එහෙම නැත්නම් මෛත්‍රා කරුණා මුදිතාද? රාගය ద్వේෂය මොහේමයි ඔය තරංග තියෙන්න කඩින බින්ගම තරංගිට කරන්නේ ආද? දැන් මේ පන්සලේ කළාට වඩා යහා පන්සලේ ලොකුවට කරන්න ඕනේ. මේ අවුරුද්ද කළාට වඩා ලබන අවුරුද්ද ලොකුවට කරන්න ඕනේ. ඔය ඔක්කොම තරංග. ඒක නිසා තරංග යම් කිසි තැනක මොනවට හෝ තියෙනවා නම් ඒවා නිවනට බාධායි ඒවා රාගය සහ මෝහය මුල්කටගත්ත දේශය උපදින දේවල්. දැන් අර ගියාවුරුද්දේ ලක්ෂගානක් වියදම් කරලා කරපු කටින පින්කම් කරපු මිනිහට මේ අවුරුද්දට වඩා හොඳට කරන්න බැරි වුණොත් ද්වේෂයක් උපදිනවද නැද්ද? ඈ උපදිනවා. ඒ වගේම ලබන අවුරුද්දේ මම මේකට වඩා හොඳ කටිනයක් කරන්න ඕනේ කිව්වනම් මෝහය රාගයයි උපදිනවද නැද්ද? උපදිනවා. ඒක නිසා ඔය සියලු දේවල් කිසිසේත් ශේෂයක්වත් කුසලයක් නැති පින්කම් බවට විතරක්, පුණ්‍යාභි සංකාර බවට විතරක්, පැවැත්මට හේතු වෙන රාගය ද්වේෂය මෝහය උපදීමට පමණක් හේතු වෙන දේවල් මිසක් ඕවා නිවනට උපකාර වන බුදුහාමුදුරුවන්ගේ ධර්මය නෙමේ. ඕවා පැවැත්මට උපකාර වන ආගමික සංකල්ප. මොකද්ද පාංශු කූල කියන්නේ? පාංශු කියන්නේ මොකද්ද? පසට දිරා යන චීවරය, රෙද්ද. දැන් ඒ කාලේ මිනිහෙක් මැරුණාම ඔය ලොකු රජ කෙනෙක්ගේ කෙනෙක් මැරුණොත් විතරයි අර ගිනි තියලා ආදාහනය කළේ. අනික අය මැරුණාම මොකද කළේ? සාමාන්‍ය කෙනෙක් තිබුණ තමන්ගේ තිබුණු හොඳම රෙද්දේ ඔතලා අර ගඟ කයිනකට සෝනකට කනත්තකට මලකට ගෙනින් දැම්මා බලු කපුටන්ට කන්න. ඊට පස්සේ අර හොඳම රෙද්දනේ ඇතුවේ මේ රෙද්ද අරගෙන පාංශු කූල සිවුරු හදාගත්ත බුද්ධ ශ්‍රාවකයෝ. ඉතින් ඒක නිසා ඒක පාංශු කූල සිවුරු වුණා. මේක බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ බුද්ධ ශ්‍රාවකයෝ කායින්වත් ඉල්ලන්නේ මේනේ. දැන් අර පසට දිරා යන කියන එකයි පාංශු. පාංශු කියන්නේ මොකද්ද? පසට දිරා යන දැම්ම රෙද්ද භාවිතා කරලා සිවුරක් හදාගත්තාම ඒක පාංශු කූල සිවුර. ඒක අග්‍රම අග්‍රම අග්‍ර සිවුර කියලා චීවරය කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඒ නිසා ඒ පසට දිරා යන දැම්ම රෙද්ද තමයි පාංශු කූල සිවුර හැටියට. ඊට පස්සේ කාලෙක මේ බුද්ධ ආගමේ අය දැන් ඔය පාංශු කූලෙට දෙන රෙද්ද දැන් මිනි පෙට්ටියට දානවද? දැන් දාන්න. ඒක එළිය තියලා තමන්ගේ පාවිච්චියට ගන්නවා. ඒක නිසා ඒක පාංශු කූල සිවුරක් නෙමෙයි. ඒක බුදුහාමුදුරුවන්ගේ බෞද්ධයන්ගේ එකකුත් නෙමෙයි. මේක මොකද්ද? මේක බමුණු මතයක්. ඉතින් ඒක නිසා දැන් එහෙමනම් අවසන් කරන්න තමයි අපි හදන්නේ. 11යි වෙලාව. දැන් ටිකක් පැය දෙකක් පමණ වෙලා කතා කළානේ. ඉතින් ඒක නිසා තව ඉතින් හුඟක් ප්‍රශ්න අහන්න තියෙනවා. ප්‍රශ්න ඉවරයක් වෙන්නේ නැහැ කොහොමවත්. ප්‍රශ්න ඉවර කරන්න බෑ. පැවැත්ම රාගය ද්වේෂය මෝහය තියෙනකන් ප්‍රශ්න අහන්නත් කැමති, උත්තර ලබා ගන්නත් කැමති, ප්‍රශ්න විචාරන්නත් කැමති. හොඳයි, එහෙනම් මං හිතන්නේ අපි දැන් කවුරුත් සාදුකාරයක් දෙන්න. මේ පින් අනුමෝදන් කරන්න එහෙනම් සියලුම දෙනා තේරුම් ගන්න ඕන මොකටද මේ පින් අනුමෝදන් කරන්න කියලා. දැන් මේ පින්වතුන් දැන් පැය දෙකක් පමණ කාලයක් තුල මේ ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ හිත පිරිසිදු බවට පත් කරගත්තා. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සිතක් තමන් තුල ඇති වුණා. දැන් පවතිනවා යම් පිරිසිදු බවක්. හදයන් පුනාති පුඤ්ඤං කියන තත්වයට හිත පිරිසිදු වුණා. මේ හිත පිරිසිදු අවස්ථාවේ අපිට අපේ ඥාති ධර්මයක් ඉටු කරන්න, යුතුකමක් වගකීමක් ඉටු කරන්න පුළුවන්. ඒ නිසා දැන් මෙතෙන්ට පින් බලාපොරොත්තුවෙන් පැමිණ තියෙන තවත් අනන්ත අප්‍රමාණ දෙනෙක් පින් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔබ සැමගේ අතීත මව් දෙමව්පියන් ඥාතීන් ඉන්නේ. ඒ සියලු දෙනා ඉදම් මේ ඥාති හෝ ඉදම් වෝ ඥාති. තමන්ගේ ඥාති හෝ මගේ ඥාතින් හෝ වෙනත් ඥාති. ඒ සියලු දෙනාට අපි කැපකොට පින්දී අපි ණයගෙන දෙනුවේ මිදෙන්න ඕන. ඒ පින අපි පවරලයි අයට කැපකොට පින් දීලා ඒ අය ඉන්න අර අසරණ අනාථ තත්වයෙන් ඒ අයට අපි ඒ අයව අපිට මුදවා නිදහස් කරන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්දී මේ පින් අනුමෝදන් කරන හැම අවස්ථාවකම කරුණු දෙකක් සිද්ධ විය යුතුයි. දෙපැත්තකින් අජ්‍යත්තාව බහිද්දාව. තමන් ණයගන්න දෙනුවේ මිදී නිදහස් වෙන්න ඕන. අර අසරණානාත තත්ත්වයන්ට තපත් වූ තමන්ගේ මව්දේ මව්පියන් ඥාතීන් අතීත එයව මුදවා නිදහස් කරන්න පින් දෙන්න ඕන. ඔය දෙපැත්තම නිවැරදිව ප්‍රායෝගිකව කළොත් එතෙන්දී කැපකොට පින්දී පින් පවරා පින් අනුමෝදන් කළා වෙනවා. එහෙම නැතුව එහෙම ඔය ගාථාව කිව්වට හෝ මේ යමක් කළාට කිව්වට මිමුණුවට මෙනෙහි කළාට ගායනා කළාට ගාථාවක් කිව්වට යාතිකාවක් ගීතිකාවක් කිව්වට මේක ගාථාවක් කිව්වට පින්දීමක් වෙන්නේ නැහැ. එනිසා තමන්ගේ පිරිසිදු සිතක් තියෙන්න ඕන. පිරිසිදු සිතෙන් පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න ඒ පිරිසිදු චේතනාවක් තියෙන්න ඕන. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර. තව එකක් කියන්න ඕන. දැන් මෙතන මේක ප්‍රායෝගිකව වෙන නිසා දැන් ඔය අත මෙහෙම කරලා එහෙම පින් දෙන්න බෑ. අත මෙහෙම කරලොත් මොකද වෙන්නේ? පින් ගන්න බැරි පිරිසක් ඉන්නවා. අත මෙහෙම කරපු ගමන් අලේ අර මහත්තයා කරගෙන ඉන්නේ. ඒක ওই විදිහට පින් දුන්න පුළුවන්ද? කොහොමද කරන්න ඕන? ඇයි ඒ? ඔව්, දැන් අපි මෙහෙම ඕනම පුද්ගලයෙක් මොන මොන රාගෙන්, ද්වේෂෙන්, මෝහෙන් හෝ එහෙම නැත්නම් දැන් මේ වෙලාවේ පින් අනුමෝදන් කරන වෙලාවේ බොහොම පිරිසිදු කිරණ ශක්තියක් යන්නේ. බොහොම බලවත් කිරණ ශක්තියක් යන්නේ. එනිසා මෙහෙම කරපු ගමන් මේ ඇඟිලි 10ෙම කිරණ ශක්තියක් විශ්වයට නිකුත් වෙනවා. අර සියුම් ශරීර තියෙන ඕලාරික නෙමේ, සියුම් ශරීර තියෙන භූතයන්ට, පෙරේතයන්ට, දෙවි දේවතාවුන්ට, බ්‍රහ්මයන්ට අපි මේ පින් දෙන්නේ. පරදත් වූ ජීවීන්ට ඒ අයට මේ කිරණ ශක්තිය, මිනිහෙක් නිකුත් කරන කිරණ ශක්තිය දරා ගන්න බෑ. පිච්චෙන තරමට බලවත්. එනිසා අපි තේරුම් ගන්න ඕන එයාට පින් ගන්න නම් පින් පවරනකොට, පින් අනුමෝදන් කරනකොට මීට පස්සේ මෙතන මේ ආගෙන ඉන්න යම් කිසි කාලයක් කෙනෙක් මුළු ජීවිත කාලයම පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. කොහොමද? අත මෙහෙම කරලා. කාටද? ඔය පරදත් වූ ජීවීන්ට. අර පින් දෙනකොට, පින් පවරනකොට, පින් දැන් තමන්ගේ වැඩිහිටියෙකුට වඳිනකොට, ගුරුවරයෙකුට වඳිනකොට, අම්මට තාත්තට වඳිනකොට අන්න මෙහෙම අංජලීකරණය කළා, ඇඟිලි දික් කළා වඳින්න ඕන. ඒක කළ යුතුයි. නමුත් ඔය භූතයන්ට, ප්‍රේතයන්ට අපේ වැඳිල්ලක් නැහැ. පින්දීම විතරයි තියෙන්නේ. ඒ නිසා ඇඟිලි මෙහෙම කරලා පින් දෙන්න ඕන. එතකොට ඒ අයට පින් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව දැන් අපි මේ ගාථාවල් කියලා පින් අනුමෝදන් කරන්න, පින් දෙන්න, පින් පවරන්න මේ ගාථාවන් කියන්න හැම කෙනෙක්ගේම හිතේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතක් පැවතුනොත් පමණයි මේ විනාඩි පහක් අපිට ඒ අයට උපකාරයක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ අයට අසරණ තත්ත්වයෙන් මුදවා, අනාථ තත්ත්වයෙන් මුදවා ඒ අයට යහපතක් කරන්නත්, අපි මේ ණය ගන දිනෙන් මිදී නිදහස් වෙන්නත් චේතනාවේ ආපත්‍ය යුතුයි. ඒ අනුව මේ ගාථාව කියලා පින්නේ. එත්තාවතාච ඊ සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ දේවා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ භූතා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතාච ඊ සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ සත්තා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බල සමාගමු සතන් සමා හෝතු යාව නිබානපත්තිය. හොඳයි, සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නටම මේ ධර්ම කාරණා හේතු වාසනා වේවා උපකාර වේවා.